දැන් තැන්පත් වෙන්න මේ පැය දෙකක පමණ කාලයක් තියෙනවා. පැය දෙකකටත් වැඩි ඇත්ත වශයෙන් අටහමාරි නම් 11යි 10යි දක්වා ධර්ම දේශනාවක් සහ ධර්ම සාකච්ඡාවක් තියෙනවා. ඉතින් ඒක නිසා කවුරුත් නැවතත් සාදුකාරයක් දෙන්න බොහොම සංවරව අපි මේ ලබාගත් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට මේ කියන දේ හොඳට සවන් දෙන්නට මේ පිංවතුන් අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. සංවරත්වයෙන් යුතුව මේ කියන ධර්මය ශ්‍රවණය කරන්නට ආරම්භ කරන්න ඕන. නැවතත් කවුරුත් සාදුකාරයක් දෙන්න දැන් ඉඳ ගන්න කවුරුත් හොඳයි. එහෙනම් නැවතත් කවුරුත් සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අද නවම් මාස පුර පසළොස්වක පොහොය දිනය. මේ පින්වතුන් අද බලාපොරොත්තු වෙන්නේ මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්නට උපකාර වන ආකාරයේ දහම් කරුණු බිඳක් පිළිබඳව දැනගන්නට. එනිසා අද ඉමිදිරි උදේම එක් මහත්තයෙක් ඇවිල්ලා කිව්වා බොහොම අලුත් පිරිසක් ඉන්නවා, ඒ අයටත් ගැළපෙන්නට, ඒ අයටත් තේරුම් ගන්නට, ඒ අයටත් නිවන් මඟ විවෘත කරගන්නට උපකාර වන ආකාරයට කරුණුකාරණා කිහිපයක් දේශනා කළොත් සුදුසුයි කියලා. ඉතින් ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා මේ බුද්ධ ධර්මය කියන්නේ මොකක්ද කියන එක කෙටියෙන් තේරුම් කරලා දීලා මේ මාර්ග චරියාව බුදුහාමුදුරුවෝ හොයා දැන සම්බුත් ඥානයෙන්ම සොයා දැන දේශනා කරපු මේ මාර්ගය. මේ බුද්ධ දේශනාව කියන්නේ මාර්ගයක්. මාර්ගය පෙන්වා දීමක් තමා, මඟ පහදා දීමක් තමා ලෞතරා බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා කරන්නේ. මේ මඟ හොඳට තේරුම් ගන්න ඕන. සෝතාපන්න මාර්ගය, සකදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරහන්ත මාර්ගය. මේ මාර්ගය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ බණ අහලාමයි. හැම මිනිහෙකුගේම තියෙනවා මනසක්. මනස කියන්නේ අපිට හොඳ නරක, ප්‍රිය අප්‍රිය දේ, කළු සුදු, ලාභ අලාභ, දුක සැප, යස අයස, මේ වගේ දෙපැත්තක් ගැන කල්පනා කරන්න, හිතන්න, තීරණය කරන්න පුළුවන් වෙන දෙයක් තමයි මනස. මනස කියන්නේ මනින්නට උපකාර වන ඉන්ද්‍රිය ධර්මයක්. මනුස්සත්ව ප්‍රතිලාභය කියන්නේ අපේ මේ මනිනම මැනීම යහපත් ආකාරයට එහෙමනම් නිවන් මඟ විවුර්ත කරගන්නට උපකාර වන ආකාරයට ඒ කෙලෙස් කළු ධර්ම කිලුටු ධර්ම දුකට හේතු වන බව තේරුම් අරගෙන ඒ කළු කිලුටු කෙලෙස් ධර්ම ඉවත් කරන්නටත් ඒ වෙනුවට සුදු පිරිසිදු වන දේ මේ අධ්‍යාත්මය පිරිසිදු වන දේ බාහිර වශයෙන් පිරිසිදු වන දේ භාවිතා කරන්නටත් උපකාර වන දේ තමා ධර්මය. ඉතින් ඒක නිසා බුදුහාමුදුරෝ දේශනා කර වදාළ මේ උතුම් ධර්මය උපකාර වෙන්නේ දෙපැත්තක් තේරුම් ගන්නට. මේ දෙපැත්ත පෘථග්ජන ලෝකයා තේරුම් අරගෙන තියෙන දෙපැත්තකුත් තියෙනවා. පෘථග්ජන ලෝකයා ප්‍රිය දේට ඇලෙනවා, අප්‍රිය දේට ගැටෙනවා. ඒක තමයි පෘථග්ජන තත්වය. පෘථග්ජන කිව්වේ පොතු ජනිත කරන තත්වය. පොතු කිව්වේ මේ රාගමල, ද්වේෂමල, මෝහමල කියන නිවන වහන මනස මොට්ට කරන තට්ටු තුනක් සකස් කරනවා නම් ඒක තමයි පොතු ජනික කියලා කිව්වේ. ඉතින් ඒක නිසා මේ තමන්ගේ මනස මනින්දිය එහෙම නැත්නම් අර හොඳ නරක යස අයස දුක සැප ලාභ අලාභ මේ වගේ මේ දෙපැත්තක් බලන්න පුළුවන් මනස මොට්ට වුණාට පස්සේ මෝහෙන් වහගත්තට පස්සේ අර මලකට තට්ටු තුනක් හැදුනට පස්සේ අපිට මේ මනස ඉන්ද්‍රයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒක ඒ මනස ආයතනයක් හැටියටයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ආයතනය කියන්නේ අර විඥාණයට ආහාර ලබා දෙන අහක යන කුණු එකතු කරගෙන මේ පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාරක ආකාරයට අර මනායතනයක් සකස් කර ගැනීම තමයි පෘථග්ජන පුද්ගලයෙකුගේ මැනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුව දේශනා කර වදාළ මේ උතුම් ධර්මය යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වුණොත් ඒ පුද්ගලයාට තමන්ගේ මනස පාවිච්චි කරන ආකාරය දෙපැත්තක් තියෙන බව පළමුකොටම තේරුම් ගන්න ඕන. ඒ එක පැත්තක් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. අනිත් පැත්ත පෘථග්ජන තත්වයාගේ පුද්ගලයාගේ තත්වය අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම. එනිසා පළමුකොටම හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන තමන්ට තමන්ගේ මනස පාවිච්චි කළා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා නම් කළ යුතු කරණීය ධර්ම කරන, නිවැරදිව කළ යුතු කරණීය ධර්ම තීරණය කරන පුද්ගලයා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා. අර කළු ධර්ම හැටියට තේරුම් අරගෙන කෙලෙස් ධර්ම හැටියට තේරුම් අරගෙන මේ කළු කිලුටු කෙලෙස් ධර්ම නිසා තමන්ගේම ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ තියෙන වාපිච්චෙම් තුන එමනන්න ලේ ධාතුව කිලුටු වෙලා කායික මානසික වශයෙන් සියලු දුක් උරුම කරන අර ගිරිමානන්ද සූත්‍රයේ තියෙන 108ක් ආබාධ ඇති වෙන්නේ ඔය කියන අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරලා මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරලා මේ කළු ධර්ම භාවිතා කිරීම. ඒ වගේම යම්කිසි මිනිහෙකුට තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ කළු ධර්ම, කිලුටු ධර්ම, කෙලෙස් ධර්ම නිසා තමයි මේ සියලු රෝග ඇති වෙන්නේ, මේ සංසාරයි කියලා අපි හිතන්නේ. ඒ නිසා මේකෙන් මිදී නිදහස් වෙන ක්‍රමයක් තියෙනවා, ක්‍රමයක් දේශනා කරලා තියෙනවා කියන එක තේරුම් ගත්තොත් ඒ පුද්ගලයාට අර යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය කියන දෙපැත්තක් තියෙන බව පළමුකොටම තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මෙතන හේතුවක් නිසා ඵලයක් ඇති වෙනවා, ඵලයක් නිසා ඒක අර විපාක ආවරණයක් වෙනවා. එනිසා හේතුවක් නිසා කම්මාවරණයක් සහ කෙලේසාවරණයක් ඇති වෙනවා. ඒ කෙලේසාවරණය කම්මාවරණයේ ඊගාවට විපාකාවරණයක් වෙලා හේතු ඵල ඵල හේතු පරම්පරාවක් හැටියට පුද්ගලයාට උරුම වෙනවා. ඒකයි කියේ යායන් තණ්හා පෝනෝ භවිකා තත්‍ර තත්‍රාභිනන්දනී කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා මේ සමුදය විග්‍රහය කිරීමෙන්. ඉතින් ඒක නිසා පින්වතුනි කවුරුත් කල්පනා කරගන්න ඕන මේ සංසාර ගමනේ දිගින් දිගටම නැවත නැවතත් යලි යලිත් මතු මතුත් ඉපදී ඉපදී මේ ගමන දිගින් දිගටම රිය ගමනක්සේ අපි පවත්වාගෙන යනවා නම් මෙතෙක් කල් පවත්වාගෙන ආවේ අනන්ත අප්‍රමාණ වාරයක් ඉපදී ඉපදී මැරි මැරි දුක් විඳ විඳ නැවත නැවත දුක් විඳ විඳ මේ අද වෙනකම් මෙතෙන්ට එනකම් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ රාගය ද්වේෂය මෝහය කියන මේ කළු ධර්ම කිලුටු ධර්ම කෙලෙස් ධර්ම තමන් විසින්ම තමන්ගේ පැවැත්ම පවත්වාගෙන යාම සඳහා උත්පාදනය කළ නිසයි ප්‍රභවය කළ නිසයි සකස් කරගත් නිසයි නිර්මාණය කරගත් නිසයි මේ කළු ධර්ම කෙලෙස් ධර්ම කිලුටු ධර්ම සියලු දේ බුදුහාමුදුරුවෝ දේශනා කළා සං කියන වචනිකින් සංසාරයි කිව්වනම් ප්‍රිය දේට ඇලීම සාරයි අප්‍රිය දේට ගැටීම විරුද්ධ වීම එකට එක කිරීම එරෙහි වීම තරහෙන් වෛරයෙන් කටයුතු කිරීම සාරයි කියලා ඒ පුද්ගලයා හිතනවා. ඒ වගේම ප්‍රිය අප්‍රිය දෙක අතර අයෝනිසෝ මනසිකාරයෙන් මැනීම සාරයි කියලා ඒ පුද්ගලයා හිතනවා. ඒ නිසා යම්කිසි පුද්ගලයෙක් ප්‍රිය දේට ඇලෙන්නේ ඒකේ සාර බවක් වටිනාකමක් හරයක් අර්ථයක් යමක් තියෙන බව ලැබෙන බව දකින පෙනෙන නිසයි. නමුත් ඒ සාරවත් වූ දේම බුදුහාමුදුරුව දේශනා කළා මොහොතකට පස්සේ විපරිණාමයට පත්වෙලා අන්‍යතාභාවයට පත්වෙලා ඒ කැමතිසේ නිච්චසේ සුකසේ අත්තසේ පවතින්නේ නැතුව ඒ දේ වෙනත් තත්ත්වයකට පරිවර්තනය වීම කිසිම කෙනෙකුට කවදාවත් නවත්තන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වුණා නම් අපි මේ ඇහෙන් දකින ලස්සන රූපය, ඇහෙන් බලන ලස්සන රූපය, කනෙන් අහන ලස්සන ශබ්දය, නාසයෙන් දිවෙන් කයෙන් විඳින ලස්සන ප්‍රිය මනාප මధుර මිහිරි දේ, ඒ වගේම හිතෙන් හිතන විඥාණයෙන් හිතන ප්‍රිය මිහිරි මනාප දේ මොහොතකට පස්සේ අන්‍යතාභාවයට පත් වෙනවා. මේක බුදුහාමුදුරුවෝ දේශනා කළා සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ. නානා භාවයට, ඒ කියන්නේ වෙනත් අන්‍යතාභාවයකට විපරිණාමයට, ඊළඟට අවසාන වශයෙන් විනාශ භාවයට පත් වෙනවා. ඒ මේ පැවැත්ම තුල තියෙන අපි ඇහෙන් දකින කණෙන් අහන නාසයෙන් දිවෙන් කයෙන් මේ හයට අරමුණු වන සියලුම දේ සංකත හැටියට බුද්ධ දේශනාවේ සඳහන් කරලා තියෙනවා. සංකත ධර්ම කියන්නේ අපි හදාගත්ත අපේ කැමැත්ත අනුව සංකාර කරලා සංචේතනා පවත්වලා යම් සම්බන්ධතාවයක් ඇති කරගෙන සමුදය බිහි කරගෙන සකස් කරගත්ත දේ තමා සංකත. මේ සංකතයක් සකස් කරගෙන තියෙන්නේ මේ පැවැත්ම තුළ තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූත හතරත් වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටකවල ඉතුරු කොටස් හතරක්. මේ සියලු දේ ආපෝ තේජෝ ආයෝ පඨවි හතර අපේ කැමැත්ත අනුව අපි උපාදානය කරගත්තත් අපේ කැමැත්ත අනුව පවත්වන්න නවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙන්න මේ ධර්මතාවය යමෙක් තේරුම් ගත්තනම් ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා මේ ආපෝ තේජෝ වායෝ පඨවි මහ භූත වලින් සකස් කරගත්ත මේ අපි දකින පුද්ගලයෝ සත්වයෝ ද්‍රව්‍ය වස්තු කිසිම දෙයක් අපේ කැමැත්තට අනුව දිගින් දිගටම පවත්වන්න නවත්වන්න තියාගන්න බෑ. ඒ නිසා ඒ පුද්ගලයාට යම් අවස්ථාවක තේරුම් ගත්තොත් අසාරට්ඨේන අනත්තා. එහෙම නැත්නම් විපරිණාම ධර්මය. ඒ නිසා මේ පැවැත්ම තුල තියෙන අපි ප්‍රියයි මනාපයි මිහිරි මధుරයි කියලා මේ හිතන දකින බලන කිසිම දෙයක් අපි මේ පැවැත්ම නවත්තන්න කැමැත්තසේ නවත්තන්න පවත්වන්න බැරි බව දැනගත්තොත් අපි ඒවා උපාදානීය කරගන්නේ නැහැ, අල්ලගන්නේ නැහැ, අයිති කරගන්නේ නැහැ, එකතු කරගන්නේ නැහැ, ගොඩ ගහගන්නේ නැහැ. නමුත් පෘථග්ජන පුද්ගලයාට මේක තේරුම් ගන්න ටිකක් අමාරුයි. මේ අමාරුකම නිසා තමා ඒ පුද්ගලයෝ පෘථග්ජන නිසා තමන් කැමති වූ දෙයක් අවස්ථාවක් තැනක් ධර්මතාවයක් උපාදානීය කරගෙන තමන්ගේ කැමැත්ත අනුව ඉච්ඡා අනුව ඒ චන්ද්‍රාගයෙන් පවත්වන්න නවත්වන්න උත්සාහ ගන්නවා. ඉතින් ඒක නිසා පින්වතුනි මේ සංසාර සම්බන්ධයක් ඇතිවෙන මූලික හේතුව තමා තමන්ගේ හිතේ ඇතිවෙන ප්‍රිය මනාප දෙයට ඇලෙන ආස්වාදයක් ලබන ගතිය. මේක වෙන ලෝකෙ කොහෙවත් තියෙන ගතියක් නෙමෙයි. තමන්ගේ හිතේ තමන්ට ඇහෙන් දැක්කාම රූපයක් ඒක ලස්සනයි ප්‍රියයි මනාපයි, කනෙන් ඇහුවාම ශබ්දයක් ඒක ලස්සනයි ප්‍රියයි මනාපයි, ඒ වගේම නාසයට සුවඳක් ගඳක් තේරුණාම, දිවට රසක් තේරුණාම, කයට පහසක් තේරුණාම ඒක ප්‍රියමනාප කියන එක ඒක ඇත්ත, ඒක පරම සත්‍යයක්. නමුත් ඒ ප්‍රියමනාප දේ අපි හිතෙන් ඇති කරගත්ත දෙයක් බව හැම කෙනෙක්ම නිවැරදිව තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා මේ අපේ හිතේ මෙවන් කැමැත්තක් ආසාවක් අවශ්‍යතාවයක් තණ්හාවක් චන්ද්‍රාගයක් ඇති වෙන්නට හේතුනේ මුල්ුණේ නිදාන උනේ ප්‍රත්‍ය උනේ මොකද්ද කියන එක නිවැරදිව තේරුම් ගන්න පුළුවන් තත්වයකට පත් වෙනවා. මේක හේතුව බොහෝ සූත්‍ර ධර්මවල බුදුහාමුදුරෝ දේශනා කළා මේ ආහාර සමුදයෝ රූප සමුදයෝ. මේ ආහාර හතරක් තියෙනවා. සබ්බේ සත්තා ආහාරට්ටිකා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඉතින් ඒක නිසා මේ විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර, සම්පස්ස ආහාර, කබලින්කාර ආහාර කියන ආහාර ලබා ගැනීමේ අවශ්‍යතාවය නිසයි අපි මේ ඇහෙන් රූප, කනෙන් ශබ්ද රූප, නාසයෙන් ගඳ සුවඳ රූප, දිවෙන් රස රූප, කයෙන් පහස රූප, මනසෙන් ධම්ම රූප උපාදානීය කරගෙන ඒවට බැඳීමක් සම්බන්ධතාවයක් ඇති කරගන්නේ. ඉතින් ඒ සම්බන්ධතාවයේ බැඳීම ඇති කරගත්තට පස්සේ ඒ රූප තමන්ගේ සන්තකයේ තමන්ගේ කැමැත්ත අනුව පවත්වාගන්නේම තමයි මේ උපාදානය. එතකොට ඒ රූප, ඒ ඇහෙන් දැක්ක ශබ්ද රූප, කනෙන් ඇහුව අර ශබ්ද රූප, නාසයෙන් දිවෙන් කයෙන් ගත්ත ප්‍රියමනාප රූප, මනසෙන් ගත්ත ධම්ම රූප, මේ කිසිම රූපයක් අපි ඒ එක මොහොතක ප්‍රියමනාප මధుරසේ දැකලා අපි උපාදානය කරගත්තත් ඒ සියලු රූපවල නියත ස්වභාවයේ ලක්ෂණය තමයි සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ. අපිට මේ දුක උරුම වෙන්නේ මෙන්න මේ ධර්මතාවය තේරුම් නොගෙන ඒ ධර්මතාවයට විරුද්ධව කටයුතු කරන්නට යන නිසායි. ඒ නිසා යම් කිසි කෙනෙක් නිවන් දකින්නට අවශ්‍ය නම් පළමු කොටම මේ පැවැත්ම තුළ අපි උපතක් ලැබුවා, ඒ වගේම අපිට මේ පඤ්චස්කන්ධය පරිහරණයට භාවිතා කිරීමට අවශ්‍යයි. පඤ්චස්කන්ධය භාවිතා නොකර පරිහරණය නොකර කිසිම කෙනෙකුට මොහොතක්වත් ජීවත් වෙන්න බෑ. එතකොට හුස්ම නොගෙන වතුර නොබී කෑම නොකා අපිට ජීවත් වෙන්න බෑ. ඒ අපි හුස්ම ගන්නකොට මේ ගන්නේ පඤ්චස්කන්ධය, හොය කියන ආපෝ වායෝ වායෝ කොටස්, ආපෝ තේජෝ වායෝ කොටස්. අපි වතුර බොනකොට එතන තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා. අපි කෑම කනවා නම් ඒත් ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ පඤ්චස්කන්ධය අපිට පරිහරණය නොකර එකම විනාඩියක්වත් තප්පරයක්වත් ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් වරද තියෙන්නේ පඤ්චස්කන්ධය පරිහරණය භාවිතා කිරීම නෙමෙයි, ඊට එහා ගිහිල්ලා මේ පඤ්චස්කන්ධයම මම මගේ කොට ඒතං මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාති කියලා තමන්ගේ වසඟේ ඒ පඤ්චස්කන්ධයෙන් රූප කොටසක් උපාදානය කරගන්නවා. එතකොට ඒවට කිව්ව උපාදාය රූප කියලා. චතුන්නංච උපාදාය රූපං කියන එක තමයි මේ ගැටලුවට ප්‍රශ්නෙට මුල. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන අපි මේ සංසාර රියගමනට යලි යලි දිගින් දිගටම බැඳෙන්නේ මේ බැමි තුන සකස් කරගෙන රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම සකස් කරගන්නට හේතුව මේ පඤ්චස්කන්ධය අපි උපාදානය කරගෙන අපේ වසඟේ නිච්චසේ සුඛසේ අත්තසේ පාත්තන්න නවත්තන්න හැම පෘථග්ජන පුද්ගලයෙක්ම කටයුතු කරන නිසයි. මෙහෙම කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට භව සකස් වෙනවා. දැන් අර භව සකස් වෙන්නට පෙර අවස්ථා නමයක් පසු කළ යුතුයි. ඒක තමයි පටිච්ච සමුප්පාද අවිද්‍යා මූල විග්‍රහයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කළේ. භව කිව්වේ හොඳට තේරුම් ගන්න ඕන ජාති එහෙම නෙමේ. භවගේ බීජ අවස්ථාව, කර්ම බීජ, විඥාන බීජ, උත්පත්ති බීජ සකස් කරගන්නා අවස්ථාව සම්භවං කියන වචනෙන් බුද්ධ දේශනාවේ දේශනා කළා. ඒ මිසක් මේ භව කියන්නේ උපජ්ජති කියන වචනෙන් විග්‍රහ කරපු ජාති නෙමේ. ඊට පෙර අවස්ථාව බීජ අවස්ථාව සම්භවං භව. ඒ නිසා වෙන්නේ තමන් තුළ තමන් නොදැනම යම් ගතියක් සකස් වෙනවා. මේ භව නිසා ගතියක් සකස් වෙනවා. දැන් පුද්ගලයෙක් තුළ අර කැමති බව, රාග බව, ප්‍රිය බව, මනාප බව, මිහිරි බව තියෙනවා නම් ඒ පුද්ගලයා ඒ භව අල්ලගත්තාම, එහෙම නැත්නම් ඒ භව උපාදානය කරගත්තාම ඒ ප්‍රිය මනාප දේ, ඒ පුද්ගලයා තුළ රාග ගතිය උපදිනවා. මෙතෙක් නූපන් රාග ගතියක් අලුතෙන් උපදිනවා. ඒ නිසා රාග භව නිසා රාග ගතිය උපදිනවා. තරහ භව, ද්වේෂ භව, වෛරී භව නිසා අර තරහ ගතිය, වෛරී ගතිය, ද්වේෂ ගතිය ඒ පුද්ගලයා තුළ මුල් බැහැගන්නවා, ඇබ්බැහි වෙනවා. ඒ වගේම වැරදිසේ මනින්නට පුළුවන් පුරුදු පුද්ගලයා තුළ මෝහ භව අලුතෙන් ඇති වෙනවා. ඒ නිසා මෝහ ගතිය ඒ පුද්ගලයා තුළ තැන්පත් වෙනවා. එතකොට මේ සියලුම පින්වතුන් තේරුම් ගන්න ඕන භව කියන්නේ එක අවස්ථාවක්, ගති කියන්නේ ඊට වඩා වෙනස් අවස්ථාවක්. අපි මේ දෙක වෙනස තේරුම් ගත්තේ නැත්නම් අපිට කවදක්වත් මේ වැරදි ගතියෙන් නිදහස් වෙන්නට ඉවත් වෙන්නට අත්තරින්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අපිට මේ ගති සකස් කිරීමට මුල් වෙන්නේ භව කියන එක තේරුම් ගන්න ඕන. තණ්හා භව, එහෙම නැත්නම් රාග භව, කැමැති භව, ආශාව භව මේක එකක්. ඒ වගේම අර තරහ, වෛර, ක්‍රෝධ දෙවෙනි වේසේ භව තව එකක්, මාන භව, මෝහ භව තවත් එකක්. එනිසා මේ රාග, ద్వේෂ, මෝහ, එහෙම නැත්නම් ලෝභ, දේශ, මෝහ කියන තුනම මුල් අවස්ථාවේ භව හැටියටත් දෙවෙනි අවස්ථාවේ ගති හැටියටත් තමන් තුල තැන්පත් වෙනවා. භව උදුරා දමන්න පුළුවන් වුණොත් ගති උපදින්නේ නැහැ. ගති සකස් වෙන්නේ නැහැ, ගති නිර්මාණය වෙන්නේ නැහැ, ගති ප්‍රභවය වෙන්නේ නැහැ. දැන් මේ හැම පින්වතෙක්ම තේරුම් ගන්න ඕන, මේ රාග භව, ద్వේෂ භව, මෝහ භව ඇති වෙන්නේ තමන් තුල නොදන්නාකම, අඥානකම, එහෙම නැත්නම් අසුතවත් පෘථග්ජනකම නිසයි. මේක හොඳට තේරුම් ගත්තේ නැත්නම් මේ තමන්ගේ වරදක් මේක. නැතුව වෙන කාගේවත් අම්මගේ තාත්තගේ ආමුදුරන්ගේ ධර්මයේ කොහෙවත් වරදක් නෙමේ. මේක දෙවියෝ එහෙම නැත්නම් විශ්වකර්මයක් බලධාරියක් කරලා දුන්න වැරදකුත් නෙමේ. තමන්ගේම නොදැනුවත්කම, අඥානකම නිසා, දුප්පඤ්ඤස්සකම නිසයි මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව අලුතෙන් උපදින දේවල් වලට තමන් කැමති වෙන්නේ, ඇලෙන්නේ, අල්ලගන්න, අයිති කරගන්න, එකතු කරගන්න, ගොඩ ගහගන්න. ඉතින් ඒක නිසා පින්වතුනි මේ තත්වය තේරුම් ගත්තේ නැත්නම් මේ ධර්මය තේරුම් ගන්න අමාරුයි. මේකට බුද්ධ දේශනාවේ කිව්වා මේ තත්වය නිවැරදිව දැන හඳුනා ගැනීමට, තේරුම් ගැනීමට ධම්මෝ සන්දිට්ඨිකෝ කියන වචන පේළිය. ධම්මෝ කිව්වේ හේතුඵල ධර්මයේ, එමනනම් පටිච්ච සම්පාද ධර්මයේ. මේ හේතුඵල ධර්මයට, පටිච්ච සම්පාද ධර්මයට බහා ගලපා බලා මේ අලුතෙන් සමුදය, එමනනම් සම්බන්ධතාවයක්, අර සංකතයක්, සංචේතනාවකින් සකස් වෙන ආකාරයට අර සංසාරයි කියන දෙයක් සකස් වෙන බව තමා විසින් තමා තුලින් දැකගත්තොත් අන්න ඒ පුද්ගලයා අර යෝ පටිච්ච සමුප්පාදම් පස්සති කියන එකමයි ධම්මෝ සන්දිට්ඨිකෝ කියලා කිව්වේ. ඉතින් ඒක නිසා පින්වතුනි හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන, මේ සම්බන්ධතාවයක් අලුතෙන් සකස් වෙන්නේ අර ඇහෙන් රූපයක් බලලා ඒ ප්‍රිය රූපට සම්බන්ධ වුණොත්, ඇලුනොත්, සමුදේ බිහි වුණොත්. කනෙන් ශබ්දයක් අහලා ඒ ප්‍රියමනාප රූපයට පළමු වරට සම්බන්ධ වෙනවා. ඒ වගේම නාසයෙන්, දිවෙන්, කයෙන් අර විඳවීමක් විඳලා මේ සම්බන්ධය ඇති වෙනවා. ඒ වගේම මනසෙන් සිතුවිල්ලක් හිතලා මේ ධර්මතාවයට සම්බන්ධ වෙනවා. ඒක පළවෙනි වේශයෙන් ප්‍රිය මනාප වූ, මිහිරි වූ සම්බන්ධතාවයක් ඇතිවීම. ඒකට කියනවා තණ්හා කියලා. ඒකට කියනවා ආශාව, ආස්වාදය ලැබීමේ කැමැත්ත, ඡන්දය. මේ කැමති වූ ආස්වාදයක් ලබන දේ, ලබන්නට එකතු කරගත්ත දේ, එකතු කරගන්න බලාපොරොත්තු වන දේ සියලුම පෘථග්ජන පුද්ගලයෝ අල්ලගන්නේ, එකතු කරගන්නේ, අයිති කරගන්නේ, උපාදානය කරගන්නේ, ගොඩ ගහගන්නේ, වෙන් කරගන්නේ සියලුම දේ තමන්ගේ කැමැත්ත දිගින් දිගටම ඒ ආකාරයෙන්ම, ඒ අයුරෙන්ම නවත්ත ගන්න, පවත්ව ගන්න, නිච්චසේ, සුඛසේ, අත්තසේ පවත්ව ගන්න පුළුවන් කියන වැරදි තීරණ පරිඥාවක් නිසයි. ඒ නිසා මේ වැරදි තීරණය තියෙන තාක්කල් ඒ පුද්ගලයාගේ දැක්ම, දෘෂ්ටිය, ආකල්පය වැරදි. ඒ පුද්ගලයාගේ දැක්ම, දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියක්. ඒ පුද්ගලයාගේ වැරදි දැක්ම, දෘෂ්ටිය තමා සක්කාය දිට්ඨි, විචිකිච්ඡිතා, සීලබ්බත පරාමාස කියලා මේ සංයෝජන තුනක් හැටියට ධර්මයේ පෙන්නලා දුන්නේ. ඒ නිසා සෑම කෙනෙක්ම පළමු කොටම තමන්ගේ දැක්ම දෘෂ්ටිය ආකල්පය වෙනස් කරගන්න ඕන, නිවැරදි කරගන්න ඕන. මොකක් පිළිබඳව දැක්ම දෘෂ්ටි ආකල්පයද වෙනස් කරගන්න ඕන? මේ පංචස්කන්ධය පිළිබඳව තමන් මෙතෙක් මේ හිතාගෙන හිටිය දේවල් වැරදි බව, ඒ වගේම මේ ජීවත් වීම කියන එක පිළිබඳව තමන් මෙතෙක් කල් හිතාගෙන හිටිය දේවල් වැරදි බව, ඒ වගේම තමන් මේක බුදුහාමුදුරුව තව නොයෙකුත් හේතු මේකට කිව්වා, බවා බව හේතු කියලාත් කිව්වා. දැන් ධ්‍යාන ලැබලා දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල රජ සැප, සිටු සැප ලබන්නට, ඉදිරියේදී මේ වගේ නොලැබූ සැපක් ලබන්නට බලාපොරොත්තු වෙන එකත් මේ කියන තණ්හාව ඇති වෙන්නට, සම්බන්ධයක් ඇති වෙන්නට හේතු වෙනවා. ඒ පිළිබඳව ඇත්ත නොදන්නා නිසායි ඒ පුද්ගලයෝ මේ තත්ත්වයන්ට පත් වෙලා සෑහීමකට පත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි, සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕන මේ සියලු දේ මේ පැවැත්ම තුළ, මේ ලෝකය තුළ අපි අල්ලගන්න, එකතු කරගන්න, උපාදානය කරගන්න, බැඳෙන, සම්බන්ධ වෙන, බද්ධ වෙන සියලු දේට බද්ධ වෙන්නේ, බැඳෙන්නේ මේ ආකල්පයේ දැක්ම දෘෂ්ටිය වැරදි තත්වයක තියෙන නිසායි. ඒ නිසා සියලුම දෙනා නිවන් දකින්නට එහෙම නැත්නම් මේ අනුමාන ඥානයෙන් හෝ අපි නිවන් දකීම පිළිබඳව යම් දැනුමක් ලබාගත යුතු නම් ඒ ලබාගත හැක්කේ අපේ දැක්ම දෘෂ්ටිය පිරිසිදු කර ගැනීමෙනුයි. මේ දැක්ම දෘෂ්ටිය පිරිසිදු කර ගැනීම බුද්ධ දේශනාවේ දසනේන පහතබ්බා, දසනේන සම්පන්නෝ, දසනියානං සංවේජනියානං, එහෙම නැත්නම් සම්මාදිට්ඨිය කියන වචනෙනුත් ප්‍රකාශ කළා. ඒ නිසා යම් කෙනෙකුට මේ තමන්ගේ ඔය දැක්ම, එහෙම නැත්නම් ඔය මැනීම, ඔය දැන් ඔය පංචස්කන්ධය පිළිබඳව තියෙන ඇලීමට, ගැටීමට, මුලාවට හේතු වූ වැරදි දැක්ම, ඒ කියන්නේ ප්‍රිය අප්‍රිය කියන වැරදි මෙන්ම කෝධුව, මානය තමන් විසින් වෙනස් කරගන්න ඕන. ඒ වෙනස් කරගන්න යුත්තේ ඇත්ත ඇටි හැටියට දැකලා, ඒ කියන්නේ යථාභූත ඥාන දර්ශනයක් ලබාගන්න. එනිසා මේ යථාභූත ඥාන දර්ශනය පංචස්කන්ධය පිළිබඳව, ජීවත් වීම පිළිබඳව, ඔය රජ සැප, සිටු සැප, දේව සැප, බ්‍රහ්ම සැප, මේ පිළිබඳව, සියලු දේ පිළිබඳව ඇත්ත ඇටි හැටියට දකින්න නම් බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ ධර්මය, පටිච්ච සමුප්පාද ධර්මය, මේ සම්බන්ධතාවයක් ඇති වෙලා දුකටපත් වෙන ආකාරය නිවැරදිව තේරුම් ගන්න ඕන, අහලා දැනගන්න ඕන. මේ අහලා දැනගැනීම තමයි සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානෙන් ලබා ගන්න පුළුවන්. ඒ නිසා බෞද්ධෙන් හැටියට අපි තේරුම් ගන්න ඕන, පැවැත්ම පවත්වාගෙන යන්නට එක ක්‍රමයක්, මාර්ගයක් තියෙනවා. හැබැයි පැවැත්ම පවත්වාගෙන යන පුද්ගලයාට කවදක්වත් පැවැත්ම තුල නිවනක්, නිවීමක්, විමුක්තියක්, මිදීමක් නැහැ. ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම, සියලු දේ තියෙන්නේ පැවැත්ම තුල. එනිසා බුද්ධ දේශනාවේ එක කොටසක් තියෙනවා, පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යන්නට හේතු වූ දේවල් විග්‍රහ කරලා, අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය හැටියට. එතෙන්දී අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය කියන්නේ පෙන්නලා දෙන්නේ ඒ කරන කියන හිතන වැඩ කටයුතු නිසා, වචී කාය මනෝ කියන තුන් ආකාරයෙන් කරන කියන හිතන දේවල් නිසා තමන්ගේ පැවැත්ම, මේ සංසාර රිය ගමන දිගින් දිගටම පවත්වාගෙනයන්නට උපකාර වන්නා වූ බැමි තුනක් ඈඳුතු තුනක් සකස් වෙනවා. රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම සකස් වෙන්නේ මෙන්න මේ අවිද්‍යා මුල පටිච්ච සමුප්පාද විග්‍රහයෙන් විග්‍රහ කරපු දේ තමන් විසින් දෛනිකව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන නිසයි. මේක තේරුම් ගත්ත පුද්ගලයෙකුට පමණයි අපිට මේ දුකට මේ පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යන්නට මේ ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම උරුම කරගන්නට හේතුව තේරුම් ගන්න පුළුවන්. මේ හේතුව තමා විසින් තේරුම් ගත යුතුයි. වෙන කෙනෙක් තේරුම් ගත්තට මේක හරියන්නේ නැහැ. අපි මේ ඉපදි ඉපදි දුක් විඳ විඳ වයසට ගිහින් මරණයට පත් වෙලා මේ සැප විඳින්නට, දෙව් සැප, රජ සැප, සිතු සැප, බ්‍රහ්ම සැප ලබන්නට බලාපොරොත්තු වුණාට මේ පැවැත්ම කෙලවරක් වෙන්නේ නැහැ. ඒ පැවැත්ම තුලම තියෙනවා ඒකේ දිගින් දිගටම පවත්වාගෙන යන සමුදය කියන විදියකුත්. ඉතින් මේක තේරුම් ගත්ත පුද්ගලයෙක් තමයි ධම්මෝ සම්දිත්තිකෝ කියන තත්වයට පත්වෙන පුද්ගලයා. ඒ නිසා තමා තුළින් මේ සම්බන්ධතාවයක් ඇතිවන සමුදය බිහිව කරවන සංසාර ගමනට බැඳෙන බැමි තුන සකස් කරගන්න ආකාරය තමන් විසින් තමා තුළින් තමන්ගේ ක්‍රියාකාරකම් වලින් දැනගන්න, දැකගන්න, තේරුම් ගන්න අවශ්‍යයි. මේක වෙන කෙනෙක් කිව්වට ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දැන් මේ මට කියන්න පුළුවන්, බුදුහාමුදුරන්ට කියන්න පුළුවන්, තවත් දේශකයන් වහන්සේ කෙනෙකුට කියා දෙන්න පුළුවන්. හැබැයි මේ කියා දුන්න තරමට ඒවා වචන පදවැල් පමණයි. තමන් හිතලා තමන් තුලින් විචතා පරිචිතා මානසිකරවතා අපි විචක්ෂණය කළා, විමර්ශනය කළා, ආවර්ජනය කළා මෙනෙහි කරන්න ඕන. අපි මේ සංසාර බැමි තුන සකස් කරගන්නට මේ ඈඳුතු තුන සකස් වෙන්නේ මොන ක්‍රියාකාරකම් කළොද්ද කියන එක. ඒ නිසා ඒ සංසාර බැමි තුනෙන් මිදී නිදහස් වන ක්‍රියාකාරකම් බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නා. ඒ සංසාර බැමි තුන සකස් වන ක්‍රියාකාරකම් බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නා. මේක ඉතාම සරල විදිහට පෙන්වා දීපු සූත්‍ර ධර්ම බොහෝ ගණනක් තියෙනවා. කුණ්ඩලීය සූත්‍රයේ බුදුහාමුදුරුව පෙන්නලා දුන්නා මේ සංසාර ගමනට බැඳෙන රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම අලුතෙන් දිගින් දිගටම සකස් කරගෙන මේ සංසාර ගමනට දිගින් දිගටම බැඳෙන්නේ තීනි දුෂ්චරිතය, වචී දුෂ්චරිතය, කාය දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය නිසයි. මේ දුෂ්චරිතය කියන්නේ නැවත අර කළු ධර්ම, කෙලෙස් ධර්ම, කිලුළු ධර්ම, වැරදි ධර්ම. ඒ වගේම මේ බැමි තුනෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් කුණ්ඩලීය සූත්‍රයේ පැහැදිලිව කියපු ආකාරයට තීනි සුචරිතයෙහි හැසිරෙන්නට කටයුතු කිරීම. තීනි සුචරිතය කිව්වේ වචී සුචරිතය වචනය, කාය සුචරිතය ක්‍රියාව, මනෝ සුචරිතය සිටිවිල්ල. දැන් ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕන මේ තමන්ගේ වචනය, ක්‍රියාව, සිටිවිල්ල දෙපැත්තක් තියෙනවා. තමන් කතා කරන වචනය නිසා තමන්ටත් අනුන්ටත් අයහපතක්, වැරද්දක්, එහෙම නැත්නම් විශ්වයට කළු කිරණ ශක්තියක්, විෂශක්කිරණ ශක්තියක්, විකිරණ ශක්තියක් නිකුත් වෙනවා නම් ඒක වැරදි. එනිසා රාගයෙන් ක්‍රියා කරන හැම අවස්ථාවකම මේ ප්‍රියදේට ඇලීම නිසා විෂකිරණ ශක්තියකුත්, ද්වේෂයෙන් කටයුතු කිරීම නිසා අර තරහෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් විෂකිරණ ශක්තියකුත්, ඒ වගේම අයෝනිසෝ මනසිකාරයෙන් වැරදිසේ මෝහයෙන් ක්‍රියා කරන හැම වෙලාවකම මේ වැරදි ක්‍රියන ශක්තියක් තමන් විසින් විශ්වයට අර ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත අතර කිලුටු කරන්නට හේතුවන කිරණ ශක්තියක් තමන් විසින් නිකුත් කරනවා. ඒ තමන් විශ්වයට නිකුත් කරපු ඒ කළු කිරණ කිසි දවසක ඒවා වඩා වර්ධනය වෙලා ඒවා තමන්ගේ නිර්මාණ නිසා ඒවා ප්‍රභවයකරු තමන් නිසා ඒවා නිර්මාණය කළේ තමන් නිසා ඒවා තමන්ට ආපසු උරුම වෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් සුදු කිරණ ශක්තියක් පිරිසිදු වීමක් අර තීනි සුචරිතය වර වචී සුචරිතය යහපත් වචන යහපත් ක්‍රියාව යහපත් සිතුවිලි ඒවටික මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වීතරාගී වීතදේශී වීතමෝහි අලෝභ අදේශ අමෝහ මේ වගේ යහපත්දේ ඒවා කිරීම නිසා තමන් අර පිරිසිදු සුදු කිරණ ශක්තියක් නිකුත් කරනවා. ඒක නිසා අර බැමි තුනේ අර ඈඳෙන බැමි තුන ක්‍රමානුකූලව ඒ බැමි තුනෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ රාග මල, ද්වේෂ මල, මෝහ මල කියන මලකට තට්ටු තුනෙන්, එහෙම නැත්නම් ලෝක තුනෙන්, අර කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ලෝක තුනෙන් මිදී නිදහස් වෙන්නට පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි සියලුම දෙනා මේ දහම අහන්නට අද මෙතන නැට පැමිණි හැම කෙනෙක්ම තේරුම් ගත යුතු ධර්මතාවයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේක තමා ඉමේ ධම්මා කුසලා, ඉමේ ධම්මා අකුසලා, ඉමේ ධම්මා අනවජ්ජා, ඉමේ ධම්මා සාවජ්ජා, ඉමේ ධම්මා විඤ්ඤූප සංහිතා, ඉමේ ධම්මා පඤ්ඤා තස්සාය. මේ දෙක තේරුම් ගන්න ඕන. මේ දෙපැත්ත තේරුම් ගත්තේ නැත්නම් පුද්ගලයෙකුට මේ ද්වතාවය නිවනට උපකාර වන මාර්ගය සහ නිවන වහන මාර්ගය දෙපැත්ත තේරුම් ගන්න බෑ. ඒ නිසා පළමු කොටම අපි තේරුම් ගත යුතුයි අපි දෛනිකව උදේ නැගිට වෙලේ ඉඳන් රෑ නින්දට යනකම් අපි කරන කියන හිතන සියලුම දේ දෙපැත්තක් තියෙනවා. එක්ක අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා, එක්ක යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන හැම අවස්ථාවකම ඉමේ ධම්මා කුසලා, ඉමේ ධම්මා අනවජ්ජා, ඉමේ ධම්මා විඤ්ඤූප සංහිතා තේරුම් අරගෙන කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ පුද්ගලයා පිරිසිදු වෙනවා දවස ගානෙම. එහෙම අයෝනිසෝ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න නොදන්නා පෘථග්ජන පුද්ගලයා තමන්ගේ හිතට වහල් වෙලා, හැඟීමට වහල් වෙලා කටයුතු කරනකොට අර උදේ නැගිට වෙලේ ඉඳන් හවස නිදාගන්නට යන මොහොත දක්වා අර කළු ධර්ම අලුතෙන්, අර කාමාවචර, රූපාවචර, අරූපාවචර ධර්ම අලුතෙන් සකස් කරගන්නවා. ඒ අනුව බැමි තුන සකස් කරගන්නවා. ඒ අනුව රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම සකස් වෙලා තමන්වම මේ සංසාර ගමනට බැඳිනවා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් තේරුම් ගන්න ඕන අපි දෛනිකව ජීවත් වෙන හැම මොහොතකම මේ කරන කියන හිතන දේ හෙවණැල්ල වාගේ අපි පසුපස එනවා, අපිට උරුම වෙනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ අර කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම දායාදෝ, කම්ම පටිසරණං, කම්මං කරිස්සාමීති කියලා කිව්වේ මේකයි. ඉතින් ඒක නිසා තමන් කරන කියන හිතන සෑම කරණීය ධර්මයක්ම අකරණීය ධර්මයක්ම දෙපැත්තම තේරුම් ගත යුතුයි. මෙහෙම තේරුම් ගන්නට පුළුවන් පුද්ගලයා තමා මේ නිවන් මගට අවතීර්ණ වෙන්නට සුදුසු තත්ත්වයකට පත්වෙන සුතවත් අරිය ශ්‍රාවකයෙක් වවට පත්වෙන්නේ. ඉතින් ඒක නිසා මේ වෙන කෙනෙක් කරන කියන හිතන දේවල් ගැන කල්පනා කරලා වැඩක් නැහැ. ඒ වෙන අය කරන කියන හිතන දේවල් ඒ අයටයි උරුම වෙන්නේ, පටිසන් දෙන්නේ, විපාක දෙන්නේ, අර විපාක ආවරණ හැටියට දෙන්නේ. තමන් කරන කියන හිතන දේ ඒ ආකාරයට අර අනුන්ගේ ආකාරයට හිතන්නේ නැතුව තමන් තේරුම් ගන්න ඕන තමන් අර අහක යන කුණු ගොඩවල් වලට ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව දැන් කවුරු හරි වචනයක් කතා කරොත් ඒ වචනේ තමන්ට නොගැලපෙන්න නොපෑහෙන්න නොසිහෙන්න පුළුවන් ඒක අල්ලන්නේ නැති වෙන්න පුළුවන් ඒක තමන්ට ගැලපෙන්න නැති වෙන්න පුළුවන් නමුත් තමන් ඇයි තරහා ගත්තේ තරහා ගන්නේ මොකටද තමන් ගාව අර වැරදි ප්‍රිය මනාප දෙයක් තියෙනවා ඒක ඒ පුද්ගලයාට අප්‍රියමනාප වෙන්න පුළුවන් ඉතින් ඒක ඒ පුද්ගලයාගේ තීරණය අර අප්‍රියමනාප දේ ප්‍රකාශ කිරීම නමුත් තමන් තේරුම් ගන්න ඕන ඒ අප්‍රියමනාප දෙයට තමන් උපේක්ෂා සිටින් ඉවසලා විමසලා කටයුතු කරලා මේ වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් ඇති කර නොගෙන උපේක්ෂා සිටින් නිවෙන්නට මිදෙන්නට නිදහස් වෙන්නට ඉතින් ඒක නිසා පින්වතුනි හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන තම තමන්ගේ ඉන්ද්‍රියහය සංවර කරගන්න ශික්ෂණය කරගන්න හික්මවා ගන්න මේ ඇහැ කන නාසය දිවකය මන කියන හය වෙන කිසි කෙනෙකුට හික්මවා දෙන්න සංවර කර දෙන්න ශික්ෂණය කර දෙන්න බෑ මේවා මේ ඇහෙන් දකින රූප නිසා කනෙන් අහන ශබ්ද රූප නිසා නාසයට දිවට කයට ලැබෙන පහස පොට්ටබ්බ රූප නිසා මනසට ලැබෙන ධම්ම රූප නිසා අර වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් විඥාන ශක්තියක් උපද්දවා ගන්නේ අර නොදන්නා හිතට වහල් වෙච්ච අඥාන පුද්ගලයා. ඉතින් ඒක නිසා ඒ වේගයක් තමන් තුළ ඇති වුණොත් ඒ වේගය තමා තමන්ව මේ සංසාර ගමනට සම්බන්ධතාවයක් බන්ධනයක් බැඳීමක් ඇති කරන්න. ඉතින් ඒක නිසා බොහොම සරල ලෙස තේරුම් ගන්න ගත යුතු ධර්මතාවය තමා තමන් හේතුවක් කළොත් හේතු කියන එක වැරදි පැත්තමයි තියෙන්නේ. හේතු තුනයි තියෙන්නේ ප්‍රිය දේට ඇලීම කියන රාගයේ හේතුවක් අප්‍රිය දේට ගැටීම කියන තරහ වෛරය ක්‍රෝධයේ හේතුවක් ප්‍රියාප්‍රියතර වැරදිසේ මැනීම හේතුවක් එනිසා මේ හේතු තුන තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ කියලා බුදුහාමුදුරුව දේශනා කළා. ඉතින් ඒක නිසා හේතු කරන්නේ තමන්නම් හේතුවල ප්‍රතිඵල විපාක කම්මාවරණ හැටියට විපාකාවරණ හැටියට කෙලෙහාවරණ හැටියට තමන්ගේ නිවනයි ආවරණය වෙන්නේ. මේක හොඳට තේරුම් ගන්න ඕන. වෙන කෙනෙක් කරන කියන හිතන දේවල් හේතු හැටියට තමන්ට උරුම කරගන්න උරුම වෙන්නේ නැහැ, ප්‍රතිසන්දින්නේ නැහැ, විපාක දෙන්නේ නැහැ, කම්මාවරණ, කෙලෙහාවරණ, විපාකාවරණ හැටියට තමන්ට උරුම වෙන්නේ නැහැ. ඒ නිසා තමන් වචනයක් කතා කරනකොට ක්‍රියාවක් කරනකොට සිතිවිල්ලක් සිතනකොට තමන්ට ඒකේ ප්‍රතිඵලය හැටියට ලැබෙන දේ අනුන්ට ලෝකයාට බාහිර ලෝකයාට ඒ වචනේ නිසා ලැබෙන ප්‍රතිඵලය තමන් දැකගන්නට පුළුවන් වෙන්න ඕන. අන්න ඒක තමයි ධම්මෝ සම්දිත්තිකෝ. ඒ වගේම දැන් මේක අජ්ජත්තාව බහිද්ධාව කියලා බුදුහාමුදුරුව දේශනා කළා. තමන් වචනයක් කතා කරනකොට ක්‍රියාවක් කරනකොට සිතිවිල්ලක් සිතනකොට තමන්ටත් අනුන්ටත් දෙපැත්තකට ඒක විපාක හොඳ හෝ නරක හෝ ලැබෙනවා. තමන්ගේ වචනය යහපත් නම් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා වචනයක් නම් නිවීමක් විමුක්තියක් ඇති කරන වචනයක් නම් ඒක නිසා තමන්ගේ අධ්‍යාත්මික වශයෙන් ඔය ලේ ධාතුව පිරිසිදු වෙනවා, වාපිච්චෙන් සමතේටපත් වෙනවා. ඒ අනුව තමන්ට යහපතක් වෙනවා, තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ වචනේ යහපත් නම් තමන් විසින් සුදු කිරණ ශක්තියක් විශ්වයට නිකුත් කරනවා. ඒ සුදු කිරණ ශක්තිය නිසා ඔය අපිට නොපෙනෙන ආපෝ තේජෝ වායෝ පඨවි වගේම අර භූත ප්‍රේත නොපෙනෙන සියුම් සත්ව විශේෂයන් දෙවි දේවතාවුන් ප්‍රේතයන් භූතයන් තව නොඑක ඉන්නවා. පේන සත්තුන්ට වඩා ඒ පේන සත්තුන් උපෙන්න ජිද්දාව අදිත්තාව මේ දෙපැත්තටම අපේ ඒ වචනය ඒ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා සහිත වූ වචනය අපිට යහපත්සේ ප්‍රතිඵල ලැබෙනවා. ඒ අනුව අපේ නිවන විවෘත වෙනවා. අපි ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපත්තිකෝ උපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති කියන පියවර හයම පූර්ණය වෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම අවස්ථාවකම අපි දෛනිකව කටයුතු කරනකොට තම තමන් කල්පනා කරගන්න ඕන තමන්ගේ වචනය, තමන්ගේ ක්‍රියාව, තමන්ගේ මනසෙන් සිතන සිටිවිල්ල තුනම, කාය වචී මනෝ තුනම යහපත් ආකාරයට පවත්වන්න, සුචරිතයෙහි යෙදෙන්න, තීන සුචරිතය. ඒ අනුව තමන්ට පුළුවන් වෙනවා තමන්ගේ විමුක්තිය, නිවන, නිදහස කරගන්න, පිරිසිදු කරගන්න. ඒ නිසා ඒ වචී සුචරිතය, කාය සුචරිතය, මනෝ සුචරිතය තුනටම කිව්වා කරණීය ධර්ම කියලා. ඒවා කරගෙන යනකොට ඒ කරණීය ධර්ම නිසා අර සක්කෝ ඌජෝච සූජෝච සුවචෝ චස්ස මුදු අනතිමානි සුබරෝච කියන රත්වයට වෙනකම් තමන්ගේ හිත පිරිසිදු වෙනවා, නිවනට උපකාර වන ආකාරයට තමන්ගේ මේ බඹයක් මමන වූ ශරීර කූඩුව තුළ තියෙන ඔය ක්‍රියාවලිය සියලු දේ අධ්‍යාත්මිකව බාහිරව දෙපැත්තෙන්ම පිරිසිදු වෙනවා, වෙනස් වෙනවා. සේවිතබ්බා අසේවිතබ්බා ධර්මතාවය විග්‍රහ කළේ මේ නිසයි. ඉතින් ඒක නිසා පින්වතුනි අපිට පුළුවන්කම තියෙනවා. දැන් අපි දන්නවා හොඳටම උදේට නැගිට්ටාම අපේ මූණේ එහෙම නැත්නම් මේ නොයෙකුත් ආකාරයට මේ තියෙන අපිරිසිදු ද්‍රව්‍ය ඉවත් කරලා සෝදලා පිරිසිදු කරගන්න ඕන. ඒ වගේම ඇඳුමක් කිලුටු වුණාම අපි දන්නවා පිරිසිදු කරගන්න. ඒ වගේම අපි කල්පනා කරගන්න ඕන අපේ මේ අධ්‍යාත්මය තුලත්, මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුලත් මේ වගේම කිලුටු වෙන දේවල් තියෙනවා, කොටස් තියෙනවා. ඒ නිසා මේ මනෝමය කය කිලුටු වීම අපිට එහෙම ලේසියෙන් සුද්ධ පවිත්‍ර කරගන්නට පුළුවන් කමක් නැහැ. එනිසා මේ මනෝමය කය පිරිසිදු කරගන්නට අපි දැනුමක් ඇතුවම වැඩ කළ යුතුයි. ඒ දැනුම නොලැබුණොත් අපිට මේ මනෝමය කය පිරිසිදු කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එනිසා මේ බණ අහලා හොඳට තේරුම් ගන්න ඕන මේ මනෝමය කය කිලුටු වෙන්නේ කොහොමද, මනෝමය කය පිරිසිදු කරගන්නේ කොහොමද කියලා. මේ මනෝමය කාය පිරිසිදු කරගන්නට නම් පළමුවෙන්ම අපේ තුල ප්‍රඥාවක්, නුවණක්, ඥානයක් තියෙන්න ඕන. මේ කිලුටු වෙන ආකාරයත්, ඒ කිලුටු වෙන ඒවල් අයින් කරලා පිරිසිදු කරගන්න ආකාරයත්. ඒකට තමයි ප්‍රඥා, සීල, සමාධි කියලා ත්‍රිසික්ඛාවක් බුදුහාමුදුරුව දේශනා කළේ. ඉතින් ඒක නිසා මේක දැන් අපි අද වෙනස් කරගෙන තියෙනවා. මේ ත්‍රිසික්ඛා සීල සමාධි ප්‍රඥා හැටියට වෙනස් කරගෙන තියෙනවා. නමුත් මේක පටන් ගන්නේ ප්‍රඥාවෙන් බව හොඳට තේරුම් ගන්න ඕන. ප්‍රඥාව නැතුව සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානේ නොලබා සුත්තාන සංවාරේ පඤ්ඤා සීලමේ ඥානේ ලැබෙන්නේ නැහැ. සුතමය ඥානය, සීලමය ඥානය නැතුව භාවනාමය ඥානය ලැබෙන්නේ නෑ. අර සප්ත විසුද්ධියම ලැබෙන්න පළවෙනි අවස්ථාව මේ සුතමය ඥානය, එමනන්නම් සෝතාවදානය පඤ්ඤා සුතමය ඥානය ලැබීම. ඒ නිසා පින්වතුනි අපි යායුතු මාර්ගය සහ නොයායුතු මාර්ගය, ඒ කියන්නේ මග්ගේ මග්ග ඥාන දර්ශනය, මග අමග, මග්ග නොමග, මේ අපි යන්න ඕන පාර සහ නොයන්න ඕන පාර, නොගිය යුතු පාර අපි වෙන් කළා දෙපැත්ත තේරුම් ගත්තේ නැත්නම් අපිට මේ නිවන් මගද, අපායද, දිව්‍ය ලෝකෙද, රජ සැප, සිටු සැපද කියන එක තේරුම් ගන්න බෑ. ඒ වගේම මේ පැවැත්ම තුළ, ලෝකය තුළ අපිට දෙපැත්තක් තියෙනවා. මේක තමයි ධම්ම කම්ම. මම මේ දෙපැත්ත විතරක් කියලා මේක පැයකින් කියන්න පුළුවන් දෙයක් නෙමේ. අපි දෛනිකව කරන කියන හිතන සියලු දේ එක්ක පාප කර්මයක් වෙනවා, එක්ක පුණ්‍ය කර්මයක් වෙනවා, එක්ක කුසල ධර්මයක් වෙනවා, එක්ක අකුසල ධර්මයක් වෙනවා. එක්කෝ අර ධ්‍යානයක් වෙනවා. ඒ ධ්‍යානයක් දෙක දෙපැත්තක් තියෙනවා. පැවැත්ම තුළම අතරමං වෙන අනාර්ය ධ්‍යානයකුත් පැවැත්මෙන් එතෙර වෙන ආර්ය ධ්‍යානයකුත් වෙන්න පුළුවන්. ඒ වගේම මේ අපි කරන කියන හිතන දේ මගඵලවලට රමණන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නට උපකාර වෙනවා නම් අන්න ඒක තමා නිවැරදිම නිවන් මඟ තේරුම් ගැනීම. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම මේ පැවැත්ම තුළ ඔය උදේ නැගිට්ට වෙලේ ඉඳන් රෑ නින්දට යනකම් ඉපදුන දවසේ ඉඳන් මරණයට පත් වෙනකම් මේ කරන කියන හිතන සියලු දේ ඔය දෙපැත්තට බෙදෙනවා. එකක් කම්ම එකක් ධම්ම. කම්ම කියන්නේ පුණ්‍ය කම්ම පාප කම්ම අකුසල කම්ම සියලු දේ කම්ම. ඒ වගේම අනාර්ය ධ්‍යාන අරූපී ධ්‍යාන සියලු දේ කම්ම හැටියටයි බුද්ධ දේශනාවේ තියෙන්නේ. නමුත් ධම්ම හැටියට තියෙන්නේ කුසල ධම්ම. ඒ වගේම අර සත්‍තිස් බෝධිපාක්ෂික ධම්ම. මේ දෙක දෙපැත්ත තේරුම් ගත්තොත් ඕනම කෙනෙකුට අපි කරන කියන හිතන දේ අයිති වෙන්නේ ධම්ම කොටසටද කම්ම කොටසටද කියන එක තේරුම් ගන්න පුළුවන්. අපි කම්ම කොටස අකරණීය ධර්ම හැටියට බැහැර කළ යුතු පස්ස සති කියන ප්‍රහාණය කළ යුතු හේතුඵල ධර්මයට බහගලපා බලා ප්‍රහාණය කළ යුතු දේ හැටියටත් ඒ වගේම ධම්ම අස්ස ධම්ම හැටියට ආශ්‍රය කළ යුතු හැටියටත් පිරිසිදු වෙන්නට උපකාර වන ධර්මය හැටියටත් තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ දෙපැත්ත දෝතාවය තේරුම් ගන්නා තාක්කල් මේ පැවැත්ම තුලත් දෙපැත්තක් තියෙනවා. ඒ වගේම මේ පැවැත්මෙන් එතර වෙලා ලෝකෝත්තර සත්‍යයට පත්වීමත් දෙපැත්තක් තියෙනවා. එකක් ලෞකික එකක් ලෝකෝත්තර. මේ දෙපැත්තම තේරුම් ගත යුතුයි. මේ ලෝකය තුලත් සුගතියයි දුගතියයි දෙපැත්තක් තියෙනවා. සුගතියත් නිවනක් නෑ, දුගතියත් නිවනක් නෑ. ගතියක් නැත්නම් නගති කියන්නේ නිවන. ඉතින් ඒක නිසා සුගති දුගති නගති කියලා සූත්‍ර තුනක් ගති සූත්‍ර හැටියට අංගුත්තර නිකායේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා මේ නිවන් මඟ විග්‍රහ කළේ නගති සූත්‍රේ. ඒ වගේම ආගමේ තියෙන්නේ සුගතියයි දුගතියයි දෙපැත්ත. නමුත් ධර්මයේ තියෙනවා සුගති දුගති නගති විගති අවිගති අගති මේ විදියට අනගති මේ විදියට ගති 12ක් විග්‍රහ කරලා තියෙනවා මේ අංගුත්තර නිකායේ ගති සූත්‍රවල. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ ඔය සියලු දේ කරුණු ඔය ගති 12ම තියෙන්න පුළුවන් පවතින්න පුළුවන් ක්‍රියාත්මක වෙන්න තමන්ගේ හිතේ වෙන කොහෙවත් නෙමෙයි. ඒ ගතියට අදාළව තමා මේ ජීවත් වෙන කාලය තුල තමන් ඒ සකස් කරගත්ත හදාගත්ත නිර්මාණය කරගත්ත පුරුදු කරගත්ත පුහුණු කරගත්ත ගතියට අදාළව තමා නිවන් ලබන්නට පුළුවන් වෙනවා නම් නගති වෙන්නේ. නිවන් ලබන්න බැරි වෙනවා නම් ඔය තල 31 තුල කොතන හෝ පැවැත්ම පවත්වාගෙන යන්නේ. ඉතින් ඒක නිසා ඒ ගතියක් තියෙනවා නම් වැරදි ආකාරයට ඔය තල 31 තුල කොතන හෝ දුක් විඳිමින් අර මරණයට පත් වෙලා ජාති ධම්ම ජරා ධම්ම ව්‍යාපි ධම්ම මරණ ධර්ම උරුම කරගෙන මේ පැවැත්ම පවත්වාගෙන යනවා. නමුත් ඒ ගතිය නගති කරන්න පුළුවන් නම් ඒක තමන්ටයි කරන්න පුළුවන් වෙන කාටවත් කරලා දෙන්න බෑ. ඒ නගති කියන தത്വයට තමන් ගිහිට පිරිසිදු කරගත්තොත් එතකොට තමන්ට නිවන විමුක්තිය සාක්ෂාත් කරගන්න පුළුවන්. හොඳයි පින්වතුනි, දැන් අවස්ථාව තියෙනවා නම් අමාරයි වෙලාව වාචිකව ප්‍රශ්න අහන්න පුළුවන්කම තියෙනවා. 11යි 10 දක්වා පැය එකකුත් විනාඩි 40ක් තියෙනවා. ඕනෑම කෙනෙකුට ඕනෑම ප්‍රශ්නයක් අහන්න විමසන්න මේ අද දේශනා කරපු ධර්මයට අදාළ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි හැම කෙනෙක්ම මේ FM මයික් එකක් තියෙනවා මයික් දෙකක් හෝ තුනක් ඇති ඒ FM මයික් එකකට කතා කරන්න ඕන මොකද කරුණා කරලා ඒකට හේතුව මේ ධර්ම දේශනාව තවත් ඉන්ටර්නෙට් එකෙන් ලක්ෂ ගණනක් මේ ලයිව් ශ්‍රවණය කරනවා ඒ අයටත් මේකේ ප්‍රශ්නයත් උත්තරයක් දෙකම ලබා ගන්න ඒ අයත් වෙන් කළා කාලය වෙන් කළා අහනවා ඉතින් ඒක නිසා ඒ අයටත් තේරෙන විදිහට ප්‍රශ්න අහන්න පුළුවන් ළඟට කළා කතා හොඳට ඇහෙන
ආර්ය උත්තමයන් වහන්ස මට අවසරයි ඔබ වහන්සේ දේශනා කරපු ධර්මයේදී දේශ බව රාග බව දේශ බව මෝ භව කියලා භව සඳහන් කරා එතකොට උප්පත්ති ගතිවලදිත් භව කියලා සඳහන් කරා එතකොට ඔය භව කියන ඒ වචනේ ශබ්ද කරනකොට බයන්නයි බයන්නයි අතනදී ගති භවද ස්වාමීන් වහන්සේ එතන
භව තමා මුලින්
එහේ ස්වාමීන් වහන්සේ
අනුභව
ඔව්
ඊට පස්සේ ඇතුළට ගත්තාම මොකද
ගති
අර ගත්තා වෙනවා
ඒක
නිසා දැන් මෙතන අනුභව අපි ඇතුළට ගත්තේ නැත්නම් අනු කියන්නේ අලුතෙන්
එහේ ස්වාමීන් වහන්සේ
අලුතෙන් ඇතුළට ගත්තේ නැත්නම් අපිට ආව ගතියක් තියෙනවද එතකොට අපි තේරුම් ගන්න ඕන මේ සියලුම වැරදි ගති නරක ගති සියලු ගති පුරුදු කවුද පුරුදු කරගෙන පුහුණු කරගෙන ගත්තේ ඇතුළට කවුද එකතු කරගත්තේ අල්ලගත්තේ අයිති කරගත්තේ ගොඩ ගහගත්තේ උපාදානය කරගත්තේ හදාගත්තේ බදාගත්තේ කවුද තමා ඒක අර අල්ලගත්තේ නැත්නම් එකතු කරගත්තේ නැත්නම් හදාගත්තේ නැත්නම් බදාගත්තේ නැත්නම් අපි ගාව ඔය වැරදි ගති තියෙනවද නැහැ එතකොට අපි හොඳ ගතියත් කවුද ගත්තේ? මෛත්‍රී ගතිය, කරුණා ගතිය, මුදිතා, උපේක්ඛා ගති කවුද ගත්තේ? ඒවත් ගත්තේ. එතකොට ඒවා සුගති. අරව දුගති. එතකොට අපි කරන්න ඕන දුගති අපේ හිතට ওই දොරවල් 6න් එකකට තමයි මේ ගති අරමුණ වෙන්නේ. ආරම්මන හැටියට අරමුණ වෙන්නේ දැන් රූප ආරම්මනේ අරමුණ වෙන්නේ චක්කු කියන දොරට. ඒ වගේම සෝත ආරම්මනේ කන කියන දොරට. ඒ වගේම ගන්ධාරම්මනේ නාසය කියන දොරට. ඒ වගේම ජීවාරම්මනේ කට කියන දොරට. ඒ වගේම අර පොට්ටබ්බාරම්මනේ එන්නේ කාය. ඒ වගේම ධම්මාරම්මනේ එන්නේ මනසට. මේ අරමුණු හයම අපි දක්ෂ වෙන්න ඕන පිරිසිදු වෙන අරමුණු ගන්නත් අපිරිසිදු වෙන අරමුණු බැහැර කරන්නත්. මේක තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා දෛනිකව තමන්ටම ක්‍රමයක් හදාගන්න පුළුවන් වෙන මොකක්වත් ඕනේ නැ අපිට පුළුවන් නම් ඔය අපි වැරදි දේ ගැනීම නවත්තන්නත් ඒ වෙනුවට හරි දෙයක් අපිට තරහ එනකොට අපි ඒ වෙනුවට මෛත්‍රී සිතක් පහල කරන්න පුළුවන් දක්ෂතාවයක් තියෙනවා නම් අපේ හිත එතනදිම පිරිසිදු වෙනවද එතනදිම අපි අර බැම්මෙන් මිදී නිදහස් වෙන බව ලොකු විපාක දෙන්න අර සේරිවානි ජාතකයේ තිබුණු කොච්චර කල්ප කාලාන්තරයක් නැහි වේරාණි වේරාණි කියන එක තේරුම් ගන්න පුළුවන් වුණා නම් අපි කීයටවත් ඔය තරහ එනකොට තරහෙන් වැඩ කරයිද මෛත්‍රිය ගැන අරගෙන මෛත්‍රියෙන් වැඩ කරයිද මේක අපිට දැන් නමුත් අර හිතට වහල් වෙලා හැංගීමට වහල් වෙලා පුරුදු කරගත්ත වැරදි පුරුද්දක් නිසා අර තමන්ට නොගැලපෙන නොපෑහෙන නොසීහෙන තමන්ට ඒක හිතට අල්ලන්නේ නැති දෙයට ඒ පුද්ගලයා මොකද කරන්න හදන්නේ තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් කටයුතු කිරීම තමයි පුද්ගලයාට සතුට ආසාව අවශ්‍යතාවය කැමැත්ත ඒ නිසා මේ කැමැත්ත තමයි ඡන්දය වෙන මොකක්වත් නෙමෙයි කාගාවද ඔය ඡන්දය ඔය කැමැත්ත ඔය නන්දිරාග සහගතා කියන එක තියෙන්නේ තමංගා කාටද වෙනස් කරගන්න පුළුවන් වෙන කාටවත් හාමුදුරන්ට වෙනස් කරන්න බෑ බුදුහාමුදුරන්ටවත් දෙයියෙකුටවත් අම්මට තාත්තටවත් දරුවෙකුටවත් ඕක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ තමන් තේරුම් ගත්තොත් විතරයි ඕක වෙනස් කරන්න හැබැයි පෘථග්ජන පුද්ගලයා තමන්ට යමක් අහිමි වුණාම නැති වුණාම තමන්ට අපහසුයක් අමාරුවක් වුණාම මොකද කරන්නේ? ඒකට එකට එක කරලා යම් ආස්වාදයක් සතුටක් විඳිනවා. අනික් මිනිහව කොනිටලා අනික් මිනිහට රවවලා එරෝලා වචනයක් කියලා නඩුවක් දාලා ශාපයක් කරලා වස්කවියක් කියලා සතුටු වෙන්න සියලු පෘථග්ජන පුද්ගලයෝ කටයුතු කරනවා. මොකද මේකෙන් වෙන්නේ? දැන් මෙහෙම තමන්ට තමන්ගේ ඇහෙන් දැක්ක දේ, කනෙන් ඇහුව දේ, නාසයෙන් ගත්ත දේ, දිවෙන් ඔය හයෙන් ගත්ත අරමුණුමයි මේ තමන්ට නොගැලපෙන, නොපෑහෙන, නොසිහෙන අරමුණු වලට සියලුම පෘථග්ජන පුද්ගලයෝ එකට එක කරනවා. එක්ක අර හිතෙන්, වචනයෙන්, කයෙන් මොනවාක්වත් නොකලත් මේක අමුතු ආකාරයකට තමන්ගේ තියෙන දෙවැනි වේශය. මේ දෙවැනි වේශය නිසා තමන් කල්පනා කරගන්න ඕන තමන්ගේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුලත් වැරදි වේගයක් උත්පාදනය වෙන මේ මොහොතේම. අර වස්කවියක් කියනකොට, ඔල් ගහනකොට, ශාප කරනකොට, අර ණය ගන්න ඕන, හෙන ගහන්න ඕන කියනකොට මොකද්ද තියෙන්නේ? කොහෙද මේ වෙන්නේ? මේ අධ්‍යාත්මය තුළ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ විස කිරණ ශක්තියක් පිට වෙනවා නෙමෙයි ඇතුල් වෙනවා. ඒක ඇතුල් වෙන එකයි. ඊට පස්සේ පිට වෙන එකෙන් මේ තමන්ගේ අධ්‍යාත්මයට නෙමෙයි මේක වෙන්නේ. මේ ගහ කොළවලට, ආපෝ තේජෝ ආයෝ පටවී වලට, මේ සියුම් ශරීර තියෙන භූතයන්ට, පිරේතයන්ට, දෙවි දේවතාවුන්ට සියලු දෙනාට ওই විස කිරණ ශක්තිය විසයි. එයාට කිලුටු වෙනවා. එයාට මේවා කැමති නැහැ. එයාට මේ පිරිසුදු බවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා කවුද නිර්මාණය කළේ? තමන් නිර්මාණය කළා නම් ඒකේ ප්‍රතිඵල අවසාන වශයෙන් තමන්ට කවදා හෝ ගුණාකාරයෙන් වැඩි වඩන්නේ වෙලා ආපහු තමන්ට ප්‍රතිසන් දෙනවා කියන්නේ ඒකයි. ඒ වගේමයි තමන් අර තරහක් ගන්න ඕන තැනදී තරහ නොගෙන ඒ වෙනුවට මෛත්‍රියක් කළා නම්, මෛත්‍රී, කරුණා, මුදිතා, උපේකා දැක්වුවා නම් තමන් ඒක සදහටම ඒ වේගෙන්, වැරදි වේගෙන් මිදී නිදහස් වුණාද නැද්ද? ඇයි මිනිස්සු මේක කරන්නේ නැත්තේ? මිනිස්සු ප්‍රදඥන් මිනිස්සුන්ට මේක කරන්න බෑ. ඇයි කරන්නේ නැත්තේ? මෝහය කියන, මානය කියන අර උච්චමාන, තුච්චමාන, අභිමාන, අවමාන, හීනමාන, අනතිමාන, සෙය්‍යමාන, සදිසිමාන, මාන 21ක් තියෙනවා. අස්මිමානය තමයි බලවත්. ඒක නිසා මේ මානය තියෙන කාගාවද? මම කියන පුද්ගලයා යටත් වෙන්න, පහත් වෙන්න, නිහතමානී වෙන්න පුළුවන්කමක් කැමැත්තක් නැහැ. ඒක නොදන්නාකම. ඒක අඥා. දැන් අර බුදුහාමුදුරුවන්ට අර කසීබාරජ්ජාජ බමුණගාවට බුදුහාමුදුරුව ගියාම බුදුහාමුදුරුවන්ට නොකියනා වචන කියලා බැන්න විනාඩි ගාන. බුදුහාමුදුරුව කේන්ති ගත්තද? තරහ ගත්තද? බුදුහාමුදුරුව බැන ඉන්න හොඳට ඉඩ දීලා, හොඳට ඉවසලා, හොඳට සතුටෙන් ඉවිලා බමුණගෙන් ඇහුවා, බමුණා උඹ දැන් බැනලා ඉවරද? දැන් මම ඊට පස්සේ බුදුහාමුදුරුව කිව්වා, මම මේ උඹගේ බැනුම් එකක්වත් ගත්තේ නැහැ. උදාහරණිකුත් කිව්වා, උඹගේ ගෙදෙට්ට ආපු මිනිහෙකුට උඹ කෑම යුවා, ඒ ගෙදෙට්ට ආපු මිනිස්සු කිව්වා මේ කෑම කන්න බෑ කියලා. එතකොට උඹ කෑම මොකද කරන්නේ? උඹටම කන්න වෙනවා. ඒ වගේ දැන් උඹ බැන්න සියලුම දේත් ගන්න වෙන්නේ, ගන්න සිද්ධ වෙන්නේ උඹටම. ඉතින් ඒක නිසා මේක හැම මිනිහෙකුටම කරන්න බැරි කමක් නැහැනේ මනසෙන් පාවිච්චි කළොත්. ඈ ධර්මයේ දන්නවනම්, මේකේ තියෙන හේතුඵල දන්නවනම්, මේ තමන් කරන අර තරහෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් පලිගහන, ශාප කරන ඔය වස්කවි කියන මේ දෙස් දෙවල් තියෙන ඔය නාය ගන්න ඕන, එන ගහන්න ඕන, අරක වෙන්න ඕන, මේක වෙන්න ඕන කිය කියා කරන වචනවලින් තමන්ටත්, විශ්වයටත්, අනුන්ටත්, මේ විශ්වයටත් ලැබෙන, නිකුත් වෙන විෂ කිරණ ශක්තිය තේරුම් ගත්තනම් කිසිම කෙනෙක් මේ වැඩේ, වැරදි වැඩේ කරන්නේ වෙනුවට මොකද කරන්නේ? මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා. ඒකම තමයි නියොන. ආයි වෙන මොකක්වත් නෙමෙයි.
අවසරයි අරහතුන් වහන්ස. අරහතුන් වහන්සේ නමකට රූප, වේදනා, සංඥා, සබ්බචිත්ත සාධාරණ නම් එතකොට ඒකේ වේදනාව නිරාමිසද කොහොමද ස්වාමීන් වහන්ස?
දැන් මෙතනයි මේ වේදනා කියන එක සබ්බචිත්ත සාධාරණයි. හරිද? අරහතුන් වහන්සේටත් වේදනාවක් තියෙනවා. හැබැයි ඒක ඒ වේදනාව පිනවා පිනවා ඒක ප්‍රියමනාප වේදනාවක් නම් පෘථග්ජන පුද්ගලයා ඒ ප්‍රියමනාප වේදනාව පිනවා පිනවා ඒක ආමිෂයක් බවට ආස්වාදයක් බවට පත් කරගන්නවා. මොකද්ද ඒක පෘථග්ජනයා කරන්නේ? මොකද්ද ඒක නැවත නැවත සිහිපත් කර කර සිහිපත් කර කර ආස්වාදනය කර කර පිනවා පිනවා ඒක ආමිෂයක් බවට පත් කරගන්නවා. නමුත් අරහතුන් වහන්සේ ඒක ප්‍රියමනාප බව දන්නවා. දැන් අපි හිතමු බුදුහාමුදුරුවෝ ගියා කොසල් රජුගේ ගෙදර රාජභෝජනයක් හදලා දානියක්. ඒ රාජභෝජනේ ප්‍රණීතයි, රසයි, ප්‍රියයි, මනාපයි. ඒක විඳීමක් තියෙනවා. ඒක රස විඳිනවා. හැබැයි ඒ රස විඳීම බුදුහාමුදුරුවෝ අර දානේ වළඳලා අත හේදුවට පස්සේ ඒකයිත් මෙනෙහි කරනවාද? සංසන්දනය කරනවාද? ඒකයි සංචේතනා පවත්වනවාද? නැහැ. ඊගාවට කොයි වෙලාවේ හරි ආයි ඊගාවට දාන වේලක් වළඳන්න ලැබුණාම අර දුගී පැලකින් යවහල් දානයක් දැන් බුදුහාමුදුරුවෝ සංසන්දනය කළාද? නැහැ. පෘථග්ජන පුද්ගලයා ආප්ප කඩේකින් ආප්ප ගත්තත් ඕක හිතෙනවා, සංසන්දනය කරනවා, මනිනවා. ඈ අර කඩේ ආප්පයි මේ කඩේ ආප්පයි. අපෝ ඒ කඩේ ආප්ප ගන්න බෑ. දැන් ආප්ප තව කෑවෙත් නැහැ. කිව්වා විතරයි, ඇහුවා විතරයි. අද අර කඩේ වහලා මේ කඩෙන් ගෙනාවි කියලා. මොකද වෙන්නේ? මනිනවා. මේක තමයි මානේ.
එතකොට ආරාධනස මේ ඒ වේදනාව දැනෙනවා.
වේදනාව
නිරාමිසයි.
දැනෙනවා. හැබැයි ඒක නිරාමිසයි. ආමිෂ නැහැ. ආමිෂයි නිරාමිසයි කියන එකේ වෙනස මොකද්ද? ආමිෂය කියන්නේ පිනවා පිනවා ආස්වාදනය කරනවා. නැවත නැවත සිටිවිලි සංචේතන පාත්පාත ඒ වේදනාවේ සුවය ඒ ආස්වාදේ නැවත නැවත විඳීම ආසාවක් කැමැත්තක් අවශ්‍යතාවයක් පවතීම තමයි ආමිෂය.
එතකොට
වේදනාව සුවයි, ඒක නිරාමිෂයි. නිරාමිෂයි කියන්නේ ඒක දිගේ යන්නේ නැහැ, රවුම් ගන්න නැහැ, සංචේතනා පාද. ඒකේ විපරිණාමය අනිච්ච දුක්ඛ අනත්ති දුක්ඛය අනත්තම් විපරිණාමය දකින්න ඒ නිසා නිබ්බිදා විරාග නිරෝධා පටිනිස්සග්ග.
සංඥාව එතකොට ප්‍රිය අප්‍රිය සංඥාවද?
සංඥාව තියෙන මේ පාය. දැන් බුදුහාමුදුරුවෝ ගාවට අර රූපනන්ද ආවහම රූපනන්ද ලස්සන ගෑනු කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ සංඥාවක් තිබුණද නැද්ද? තිබුණා. හැබැයි බුදුහාමුදුරුවේ රූපනන්දගේ ලස්සන බව සාහිතික කරලා දැක්කා. හැබැයි ඒකට ඇලුනද ගැටුනද මුලා වුණාද? සංසන්දනය කළාද? නැහැ. ඉතින් ඒක නිසා ලස්සන දේ ලස්සන කියන්න ඕනේ. රස දේ රසයි කියන්න ඕනේ. ප්‍රිය දේ ප්‍රියයි ඒක ඇත්ත. ඒක නෙමේ වරද. දැන් මෙතන වරද අපිට ප්‍රියමනාප නම් ඒක පිනව පිනව ආස්වාදනය කරන. අප්‍රිය නම් අමීරි නම් විඳව විඳව ඒත් ආස්වාදනයක් කරනවා. ඊට පස්සේ ඒක අර මැන මැන සංසන්දනය කර කර ඒකේ ආමිෂයක් අදුක්කම අසුක සුවයක් විඳිනවා. ඒක තමයි පෘථග්ජන පුද්ගලයාගේ තත්වය. පෘථග්ජන කිව්වේ ඒකයි. ඒක නිසා දැන් අපි මේක හොඳට ගම්මු. දැන් ඔය ඇහැකන්නාසේ දිවකය මනට හයට අරමුණු වෙනවායි ඔය පිනව පිනව විඳව විඳව මැන මැන ආස්වාදනය. මේ ආස්වාදනය කිරීම නිසා ඒක අපි දන්නේම නැතුව සම්බන්ධතාවයකට මුල් වෙනවද හේතු වෙනවද? මුල් වෙනවා, හේතු වෙනවා. ඒක නිරාමිෂ නම් ඒක ආස්වාදනය කරන්නේ නැත්නම් පිනව පිනව නැතුව විඳව විඳව නැතුව ඒ මොහොතේට ඒක අර දිත්තේව දිත්තමත්තම් භවිෂ්‍යති, සුතේව සුතමත්තම් භවිෂ්‍යති, මුතේව මුතමත්තම් භවිෂ්‍යති, විඤ්ඤතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති. නෑ ඒක විඳවන්නේ, පිනවන්නේ, ආස්වාදනය කරන්නේ, සංසන්දනය කරන්නේ. නෙවයිද න උරන්න උබේ මාන්තරි. එතකොට මොකද? උපේක්ඛාසිත පූර්ණ වශයෙන් පවතිනවා, නිරාමිස සුවය ලබනවා. හැබැයි ආමිෂයක් නෑ, රවුම් ගැහිමක් නෑ, සංචේතනා කිරීමක් නෑ. ඒ නිසා සමුදය බිහිවෙන්නේ නෑ. ඒ නිසා අනුසය අලුතෙන් උපදින්නේ නැහැ. ඒ නිසා සමුදය බිහි වෙන්නේ නැහැ. ඒ අනුව බැමි තුන කපල යනවා.
හයි සෝමෙන් ඩාන්සර්, පරදෝගෞසික පත්‍ය ලබා ගන්නවා කියන එක මොකද වෙතන වෙන්නේ ස්වාමීන් වහන්ස?
පරදෝගෞසික පත්‍ය මේක දැන් මේක දැන් මේ පරදෝගෞසික පත්‍ය කියන එක බුදු දේශනාවෙත් පිටකෝපදේශෙත් පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. දැන් මේක විග්‍රහ කරපු පදේ තමයි සෝතාවදානේ පඤ්ඤා සුතමයේ ඥාන. මොකද්ද? සෝතාවදානේ පඤ්ඤා සුතමයේ ඥාන. දැන් මේක දැන් අපි මේක හරි දේ වැරදි දේ, කළ යුතු දේ නොකළ යුතු දේ, අනුගමනය කළ යුතු යා යුතු මඟ නොයා යුතු මඟ, මේ දෙපැත්ත තේරුම් ගත්තේ නැත්නම් අපි මේ කරන කියන හිතන දේ නිසා අපිට සිදුවෙන උරුමන ඵලය විපාකය අපි අහලා දැනගන්න ඕන. දැන් අපි පුරුදු වෙලා තියෙන පෘථග්ජන පුද්ගලයෙක් හැටියට ඕකද නැහැ. මොකද පුරුදු වෙලා තියෙන්නේ අපි මිම්මක් මානයක් කෝදුවක් හදාගෙන මිම්මෙන් මානෙන් කෝදුවේ මනින්ද? දැන් ඒ මිම්ම මාන කෝදුව අපිට වෙනස් කරන්න පුළුවන් කොහොමද? සුතමේ ඥානය ලබලා සෝතාවදානී පඤ්ඤා ඇති කරගන්න. ඒක ලබා ගැනීම තමයි පරතෝ ഘോഷක ප්‍රත්‍ය. ඒක අර ආර්ය ශ්‍රාවකයෙකුගෙන් මේක ඇත්ත ඇටි ඇටියට දැක්ක කෙනෙකුගෙන් අර ප්‍රත්‍යක්ෂ ඥානෙන් අනුමාන ඥානෙන් නෙමෙයි ප්‍රත්‍යක්ෂ ඥානෙන් මේක කියන බණ අහන්න ඕන. ඒකනි සෝත ආපන්න. සෝත කියන්නේ කන, ආපන්න කියන්නේ මාර්ගය යා යුතු පාර මාර්ගය පිරිසිදුව අහලා දැන ගැනීම. නොයා යුතු මාර්ගය අහලා පිරිසිදුව දැන. ඒ දෙක දෙපැත්ත තේරුම් ගත්තට පස්සේ මේ ද්වතාවයේ නැතුව තේරුම් නොගෙන පරතෝගෝෂික ප්‍රත්‍ය දේශනා කරන්න බෑ. ඒ නිසා සංදේශනාව ද්වතාවයේ ත්‍රිපරිවට්ටේ චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද ඔක්කොගම විග්‍රහ කරන්න මොකද්ද? පරතෝගෝෂික ප්‍රත්‍ය. නිකම් මේ නිකම් ලෝකයද නෑ ඒවා පරතෝගෝෂික ප්‍රත්‍ය නෑ. ඒවා නිවනට උපකාරකමන පරතෝගෝෂික ප්‍රත්‍ය යන්නේ මේක පැවැත්මට උපකාරකමන පරතෝගෝෂික ප්‍රත්‍යකුත් තියෙනවා. එහෙමත් එකක් තියෙනවා. දැන් ඔය දැන් ලෝකෝපකාරය කියන පොතේ තියෙන පැවැත්ම ලෝකය හදන්න උපකාර වන දේවල්. ඒවා පරතෝගෝෂික ප්‍රත්‍ය නිවනට උපකාර වෙන දේවල් නෙමේ. ඒවා පැවැත්ම හොඳ කරගන්න. ඒ නිසා දැන් මේ පරතෝගෝෂික ප්‍රත්‍ය කියන්නේ කල්යාණ මිත්‍රයෙක්ගෙන් කළු නසන ධර්මය නිවැරදිව, කළු නසන ක්‍රමය, කෙලෙස් නසන ක්‍රමය නිවැරදිව තමන්ගේ කණෙන් අහගෙන ඒක අනුගමනය කරන්න පුළුවන් ආකාරයට තමන් සුතං සුසුතං බහුසුතං සුත දර වෙලා විචතා පරිචිතා මනසිකරෝතා විපටි උත්සාහ කරන්න පුළුවන් වුණා නම් අන්න පරතෝකෝෂ ප්‍රත්‍ය ලැබුණ.
අරහතුන් වහන්සේ අසුබනුස්සතියයි මෙත්තනුස්සතියයි කියන්නේ සමතයද? එතකොට එතනින් වැඩෙන්නේ සමතය විතරද?
සමතය දැන් මෙහෙමයි. යුගනද්ද හැටියට එතෙන්දි සමතය වැඩෙනවා. දැන් අපිට ද්වේෂයක් ආවොත් අපි මෙත්තානුස්සතිය වඩලා ඕනේ. අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා නිබ්බිදා විරාග නිරෝධා බුද්ධානුස්සතියට යන්න. එහෙම නැතුව අර මෙත්තානුස්සතිය නොවැඩ සමතයටපත් වෙන්න කරගන්න බෑ. යදිදන් සබ්බ සංඛාර සමතෝ ඊට පස්සේ සබ්බ උපදී පටිනිසග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානති. ඉතින් ඒක නිසා අපේ හිතට තරහක් එනවා කියන්නේ වේගයක්. ඒ වේගය, ඒ වේදනාවේ ආවේගයේ, ඒ චිත්තාවේගයේ විඥාන ශක්තිය අපි සමතයටපත් කරගන්න නැතුව අපිට ඇටි 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 දකින්න අර නිච්ච අනිච්ච දුක්ඛමනස කියලා නිච්ච සුඛාත්තා යින් කරන්න බෑ. ඒ නිසා ඒ තරහක් ආපු වෙලාවට විතරයි මෙත්තානුසතිය සමතයක් හැටියට භාවිතා කරන්න ඕනේ. ඒ වගේම අර අන්තවාදී අන්තගාමී ලෙස ප්‍රියමනාප මිහිරි දෙයකට ඇලෙන අවස්ථාවක් ආවොත් ඒ අවස්ථාවේ අපි මෙත්තානුසතිය මරණානුසතිය වඩලා හරියන්නේ නැහැ. ඒ අවස්ථාවේ අසුභානුස්සතිය වඩලා හිත සමතයකට පත් කරගෙන ඒ සමගම එහා සමානවම සමගාමීවම අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා මරණානුස්සතිය වඩලා නිත්‍ය සුඛාර්ථ ඉවත් කළා නිබ්බිදා විරාගා නිරෝධා පටිණිසග්ග තේරුම් අරගෙන බුද්ධානුස්සතියෙන් බව උදුරා දමනානුස්සතිය බුද්ධානුස්සතිය.
එතකොට
අතරම එකට වඩන්න ඕන එකට කියනවා යුග නද්ද භාවනාව. ඒක යුග නද්ද භාවනාව.
අර මෝහ මුලයි රාග මුලයි ගැලවෙන්නද ස්වාමීන් වහන්සේ අතට මරණානුස්සතිය වඩන්නේ.
මෝහ මුල රාග මුල ද්වේෂ මුල මෝහ මුල තුනම ගැලවෙනවා නිබ්බිදා කියන තත්වයටපත් වෙනවා. නිබ්බිදා කියන තත්වයෙන් එකවරම මුල් තුනම කෙලෙස් මුල් තුනම එකවරම ඉදිරෙන බව අනත්ත ලක්ෂණ සූත්‍රයේ ධම්ම අනුධම්ම පටිපන්න සූත්‍ර හතරකත් තව මහා පුන්නම සූත්‍රයේ පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. මුල් තුනම මේ එකවර මිසක් දෙවරකට එහෙම උදුරන්න බෑ. එක මුලක් කපලා ඊගාව මුල කපන්න එහෙම ගන්න. මුල් තුනම එකටම එකවරම කැපිලා උදුරලා අයින් වෙනවා.
අරිහතුන් වහන්සේ අවසරයි. අරහතුන් වහන්සේ නමක් රාග දේශ මෝහ ගතියෙන් සිදු කරන සියලු ක්‍රියාකාරකම් ආශ්‍රය නොකරන හේයින් ඒවා ප්‍රහාණය කිරීමකුත් සිදු නොකරන හේයින් සංඥා වේදිතක නිරෝග සමාපත්තියට පත්ව අස්සපස්ස යන ක්‍රියාකාරකම් දෙකම නොකරන්නේ නම් බුදු පියාණන් වහන්සේ පාර්ලේය වනයේදී රැඳී සිටි කාලය තුළ ආනාපාන සතියෙන් ගත කළා යයි පැවසීම ධර්මානුකූලව කෙසේ අර්ථ ගැන්විය හැකිද පහදා දෙන්න.
දැන් බුදුහාමුදුරුවෝ ඇහැ පාවිච්චි කළාද? කන පාවිච්චි කළා? කනට ඇහුණාද? නාසය දිවකය මන හයම පාවිච්චි කළාද නැද්ද? ජීවත් වෙලා ඉන්න නම් පාවිච්චි කරන. ඔය පාවිච්චි කරන වෙලාවේ ඇහැට රූපයක් දැක්කා. ඒ වෙලාවේ ධම්මෝහවේ රක්කති ධම්මචාරී ආකාරයට ආනපාන සති අස්සපස්ස නොකළ නම් මොකද වෙන්නේ? ඈ ඒක ඉබේ වෙන උනත් ඒ ආනපාන අස්සපස්ස ධර්මතාවයෙන් සිදු වෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. ඇහැ කන නාසය දිවකය මන හය පාවිච්චි කරනවා නම් දොරවල් හය ඒ දොරවල්ලා නිවැරදිව පාවිච්චි කිරීමට දැන ගැනීම තමා අස්සපස්ස ආන පාන තේරුම් ගත යුතු ධර්මතාවය. වෙන මොකක්වත් නෙමෙයි. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ පාර්ලිය වනයට වැඩියහමත් මම ආන පාන සති සමාධියෙන් අස්සපස්ස. දැන් අස්සපස්ස මේ මහත්යට හරියට අස්සපස්ස පොඩ්ඩක් තව විග්‍රහ කරන්න ඕනකම තියෙනවා. දැන් පස්ස කියන්නේ මොකද්ද? සබ්බ පාප පස්ස කුසල අස්ස ඔන්න දෙක. එතකොට පාප පස්ස කුසල අස්ස. කුසල කිව්වේ කුණු සලායර අස් කිරීම. දැන් ඇහෙන් දැක්ක දේ කුණු නම් කිලුඩු නම් කෙලෙස් නම් ඒක ප්‍රහාණය කරන්නේ නැතුව ඒක අස් කරන්නේ නැතුව ඒක මොකද තියාගත්තොත් ඇතුළට ගත්තොත් ඈ මත්වීමක් රත්වීමක් උනේ නැහැ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. අස්සපස්ස කියන එක තමයි ආනපාන පස්ස පාප අස්ස කුසල. මේකයි අස්සපස්ස වෙන මොකක්වත් නෙමෙයි.
අවසරයි අරහතුන් වහන්ස, යම් කෙනෙක් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන පළවලට පත් වුණාන් පසු රාග ගතිය දේශ ගතිය මෝහ ගතිය අයින් වුණාන් පසු යකව ගති තියෙන පුරුදු ඒ ආකාරයෙන්ම තියනවාද ඒවා?
දැන් මෙතෙන්දී පුද්ගලයේ තුල තියෙනවා පුරුදු වර්ග දෙකක්. එකක් තමයි ගති පුරුදු. අනික මොකද්ද? හුරු පුරුදු තියෙනවා. ගති පුරුදු විතරයි නිවන රැකීමේදී අයින් වෙන්නේ. දැන් අර වක්කඩෙන් පැන්නේ ඇයි අර අරහතුන් වහන්සේ? ඒක හුරු පුරුද්දක්. ඒ වගේ අපි දැන් අත හොදන්නේ මොකෝ කැම කන්න ඉස්සෙල්ලා? අරහත් උනාට ඒ හුරු පුරුද්ද තියෙන්න එපායි. ඇයි මූණ හොදන්නේ? ඇයි දත් මදින්නේ? ඒවා හුරු පුරුදු. ඒවා පිරිසිදු වෙන්න අවශ්‍ය හුරු පුරුදු තියෙනවා. ගති පුරුදු නැහැ. ගති කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද්ද ගති කියන්නේ? රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය. ගති කියන්නේ ඇතුළට ගන්නවා කියන එක. ගති කියන වචනේ මාගදී භාෂාවේ තේරුම් මොකෝ? දැන් මොකද තියෙනවා? මේක පැහැදිලි කරලා තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති උප්පාදෝ පවත්තං පවත්ත නිමිත්තං නිමිත්ත පටිසන්ධි පටිසන්ධි ගති. ගතින් කියන එක තමයි මේ නවත්තන්නේ. එතකොට අගතින් වෙන්නේ එතකොට. ඒ නිසා අර චක්කුංච පටිච්ච චක්කුංච න පටිච්ච රූපේච එතෙන්දි අනුප්පාදෝ අපවත්තං අනිමිත්තං අපටිසන්ධි අගතින්. අගතින් කියන්නේ ගති අත්හැරීම සමග නගති වෙනවා අවසාන හැටියට. නගති වුණ ගමන්ම අර බැම්ම බැමි තුන කපලා බැමි තුනෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒකයි මේකේ තීරණය.
අසරයි අපේ හාමුදුරනේ, දැන් අපි මෙච්චර වෙලා කතා කරපු ධර්මතාවය වුණත් එහෙම නැත්නම් අපට හිතට රාගයක් දේශයක් මොහයක් අවිල්ලා සිතුවිල්ලක් ආවත් ඒ සියල්ල සංඥා විදිහට එනවා. එතකොට ඒ සංඥාව සමුදය තුළම නිරෝධය වෙනකොට සංඥාව සමුදය තුළම නිරෝධ වෙවි යනකොට
එහෙම එකක් කරන්න බෑ.
පැවැත්මක් තියෙනවා.
සමුදය වුණොත් වය ධම්මා මිසක් නිරෝධයක් කරන්න බෑ. මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ අනුප්පාද නිරෝධයෙන් සමුදය නිරෝධ කළ යුතුයි. ඒ කියන්නේ මොකද්ද? සමුදය උපදින්නට පෙර සමුදය නිරෝධ කළ යුතුයි. කළ හැකි. දැන් ඔය උපාසකම් මට තරහක් එන්නේ එනවා. තරහෙන් අපි වචනයක් ක්‍රියාවක් කතාවක් කළොත් සමුදය බිහි වෙනවා. අපි ඒ තරහ හිතෙන් අයින් කරලා සන්තාන විතක්ක සූත්‍රයේ තියෙන ආකාරයට අපි ඒ වෙනුවට මෛත්‍රී ගත්තොත් මොකද වෙන්නේ? අනුප්පාද වශයෙන් මාර තරහ නිසා ඇතිවෙන්නට තිබිච්ච සමුදය නිරෝධ කළා. බැරිලව තරහ ගත්තට පස්සේ අපිට ඒකේ ප්‍රතිකර්මයක් කරන්න බෑ. ඒක ඇතුළ කිලුටු වෙලා එළියත් කිලුටු වෙලා ඉවරයි. ඒ නිසා ඒක වැය කරන්නයි සිද්ධ වෙන්නේ. ඒකයි කිව්වේ සමුදය ධම්මා වය ධම්මා. හැබැයි සමුදය බිහි වෙන්නට පෙරයි අනුත්පාද නිරෝධයෙන් සමුදය නිරෝධ කළ යුත්තේ කළ හැක්කේ. ඒකයි අනුසය නිරෝධ කරනවා කියන්නේ. මේක තේරුම් ගන්න තාක්කල් බුද්ධ ධර්මය තේරුම් අරගෙන නැහැ. අපි තරහ ගත්තට පස්සේ ප්‍රතිකර්මයක් කරලා වැඩක් නැහැ. ඒකේ ප්‍රතිඵල උරුම වෙනවා. ඒ නිසා තරහ දැන් Tamanට තේරෙනවා. Taman රූපයක් ඇහෙන් දැක්කහම Tamanට නොගැලපෙන නොපෑහෙන නොසීහෙන අපිට කැමති නැති එකක් බව. හැබැයි අපි ඒකට තරහ නොගෙන අපි ඒ රූපයටත් මෛත්‍රී කරනවා. ඒ කතාවටත් මෛත්‍රී කරනවා. ඒ සිතුවිල්ලටත් මෛත්‍රී කරනවා. එහෙමනම් මොකද වෙන්නේ? අර තරහක් උපදින්නේ නැතුවම අනුත්පාද නිරෝධයෙන්ම සමුදය නිරෝධ කරනවා. ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන මේ සමුදය නිරෝධ කරන්න බෑ අනුත්පාද නිරෝධයක් නැතුව.
එතකොට අපිට එන මෛත්‍රී සිතුවිල්ල සංඥාවක්.
මෛත්‍රී සිතුවිල්ල නිවන එකක්නේ. ඇතුළ නිවනවද? පිට නිවනවද? දෙපැත්තම නිවෙනවා. එහෙමනම් මොකද වෙන්නේ? දෙපැත්තම පිරිසිදු වෙනවා. එනිසා දෙපැත්තම පිරිසිදු වෙනවා නම් ඒක කුසල ධර්මයක්. දෙපැත්තම කිලුටු වෙනවා නම් ඒක අකුසල ධර්මයක්. මේක තේරුම් ගන්න ඕන. එතකොට අපි පිරිසිදු වෙන දේ කරන්න ඕන, අර කිලුටු වෙන දේ අත්හරින්න ඕන. එකවරම දෙකම කරන්න ඕන. දෙකම දැන් තරහක් එන වෙලාවට මිසක් උදේට පැයක් මෛත්‍රී කළා වැඩක් නැහැ. දවල් 10ට ඊටර තරහ යනවනම් කිසිසේත්ම වැඩක් නැහැ. උදේට පැයක් මෛත්‍රී කරලා හොඳට හොඳට හිත හදාගෙන නැගිටලා කාර්යාලයට යනකොට හරි වාරේ යනකොට හරි Tamanට නොගැලපෙන රූපයක් ශබ්දයක් ගඳක් සුවඳක් ආව ගමන් තරහ යනවනම් මෛත්‍රී කිරීමෙන් කිසිම වැඩක් නැහැ. හැබැයි ඔය උදේට මෛත්‍රී මොකවත් නොකර අර තරහ එන වෙලාවට Taman මෛත්‍රී කරන්න පුරුදු වුණා නම් ඒක නිවනටම උපකාරකයි. එහෙමනම් මේ පැය 24 තුලම පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසත්තිමත්තාය අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකී උපාදීති කියලා 21 වරක් මහා සතරාටිපට්ඨාන සූත්‍රයේ කිව්ව පච්චුප්පට්ඨිතාය. පච්චුප්පට්ඨිතාය කිව්වේ මොකද? වර්තමාන පච්චුප්පන්න කියන්නේ මාගදී භාෂාවෙන් වර්තමාන මොහොත. ඒ වර්තමාන මොහොතේ තමන්ගේ හිතට එන අරමුණ වැරදි නම් ඥානමත්තාය පටිසතිමත්තාය. ඒ වැරදි අරමුණ විහාම ඉවත් කරලා ඒ වෙනුවට අර නිවන මිදෙන යහපත් අරමුණ ගන්න ඕනේ. කියන්නේ තරහක් අරමුණක් ආව නම් මෛත්‍රිය ගන්න ඕනේ. සුන්දර බව සුබ බව ආව නම් අසුභ අනුසතිය ගන්න ඕනේ. නිච්චසේ සුඛසේ අත්ථසේ ආස්මානයක් ආව නම් අනිච්ච දුක්ඛ අනත්තම නෙහි කරන්න ඕනේ. බැඳෙන දෙයක් ආව නම් නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය. ඒක හතරෙම තියෙන්නේ ආන පාන අස්ස පස්ස. එනිසා හැම හතරම පොදුවේ කියන්න පුළුවන් අනුස්සති හතරයි භාවනා එකයි. මොකද්ද භාවනාව? ආනපාන සති භාවනා, බුද්ධ භාවනා.
අවසර මම පදිංචි මාවනැල්ලේ. මං නුවර බස් එකේ ඇවිල්ලා ගලිගමු හරි බල්ලපානා ගාවට එනකොට අටපිරිකරක් අතේ තියාගෙන බස් එකට ගොනුනා අනුරාධපුර යන්න සල්ලි එකතු කළා. එකතු කරාම බස් එකේ හිටපු සියලු දෙනාම දුන්නා. ඊට පස්සේ දවස් දෙකකට පස්සේ මම ආයි මට්ටක්කුලි ඩිපෝ එකේ ඉඳලා එන බස් එක බුල්ගොඩ හන්දියේදී නුවර බස් එකට ගොඩ වුණා. මායෙනේදී අර පුජ්‍යලයා නැග්ගා. අටපිරිකරන අනුරාධපුර යන්න කියලා සල්ලි එකතු කළා. මං අහුවා දැන් අහවල් දවසෙත් එකතු කළා තවම අනුරාධපුරේ ගියේ නැද්ද කියලා. බස් එකෙන් බහලා ගියා. යා ජොබ් එකක් පටන් ගන්න. ඒකෙන් වෙන පළවිපාකේ කුමක්දයි කියලා කොහොමද කියන්නේ?
ඒ මිනිහාගේ ජීවත් වෙන්න ඔය කරගත්තාවේ. අපිට ප්‍රශ්නයක් නැහැ. කැමති නම් කීයක් හරි දෙන්න. ඒ දුන්න දෙයට තරහක් ගන්න, වෛරයක් කරන්න, ක්‍රෝධයක් කරන්න එපා. ඒ මිනිහා ණය ගෙවයි ඔයාට. කවුද ණය ගෙවන්නේ? ඒ මිනිහාට ණය ගෙවන්න වෙයි ඔය අනවශ්‍ය විදියට මේ ධර්මය. එහෙම නැත්නම් ඔය අටපිරිකර ආගම විකුණලා ජීවත් වෙන මිනිස්සු දැන් ඔය මහත්යයට දැක්කේ බස් එකේ විකුණන මිනිහා විතරයිනේ. පන්සල් වල විකුණන මිනිස්සු දැක්කද? ඈ පන්සල් වල විතරක් නෙමේ මේ ධර්ම මාර්ගයේ අනුමයි කියන මිනිස්සුත් අටපිරිකර 1000ක් දවසකට විකුණන්නේ. ඈ දැන් ඔය මහා මේ මොකද කළේ? අර රුවන්වැලි මහසෑය ගාවට ගිහිල්ලා මේ ළඟකදී මේ හාමුදුරු නම අටපිරිකර 1000ක් එක්කව කළා. මිනිසුන්ගෙන් සල්ලි එක්කව කළා. මුස්ලිම් ලොරිකාරයෙකුට පටවලා ගාල්ලට ගෙනිච්චලු. ඇත්තද වැඩේ? එතකොට ඕකත් එකයි මේකත් එකයි. කවුරුත් ණය වෙනවා, ගෙවනවා. ඕවා තමයි මේ ආගම ව්‍යාපාරයකට හදාගෙන තියෙන්නේ. ඒ අනුව බලනකොට ඉතින් මේ මහත්තයා දැක්කේ අර බස් එකේ මිනිහා පන්දලේ කරන වැඩ දැකලා නැති කොට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. හැම පන්සලකම ඕකමයි කරන්නේ. ඔය එකම අටපිරිකරක්වත් තියෙන ඒවා අඩු ගන්න එක කොටසක්වත් පාවිච්චියට පරිහරණයට ගන්නවද? නැහනේ. ඉතින් වැඩක් නැහනේ. ඉතින් ඒක නිසා කීයටවත් අද මේක මේ ආගම ව්‍යාපාරයක්, ජීවන මාර්ගයක්, යපුම් මාර්ගයක්. බසල මිනිසුත් ඉතින් බස් එකේ තේමිනියා කොහොම හරි අටපිරිකරක් එක්කව කරගෙන ඒකට එක්කව කරගෙන දවස හවසට කොහම හරි රුපියල් 2000ක් එක්කව කරගන්නවා ඇති. අපිට ඒ මිනිහා කරන එකයි අර මිනිහා කරන එකයි දෙකම එක බව තේරුම් ගන්න ඕන. Taman ඒකට තරහක් ගන්න, වෛරයක් කරන්න, ක්‍රෝධයක් කරන්න ඒ මිනිහට අපි මොනවාක්වත් කරන්න ඕනේ නැහැ. ඒ මිනිහා ගෙවයි, ඒ මිනිහා නැයි වුණා. අපි ඒකටත් අනුකම්පා කරලා මෛත්‍රී කරන්න ඕනේ. ඒ මිනිහවත් ඒ පාපයෙන් මුදවන්න මොකක් හරි පොඩි ධර්ම කාරණාවක් කියන්න පුළුවන් නම් ඔයා ඔය එකතු කරන එකෙන් ඔයාට ණය ගෙවන්න වෙනවා. දැන් කොහොම හරි රක් බෝතලයක් බාගේ අබොන්න පුළුවන් ඇයි? ඒ වුණාට මේක සංසාරේ කොයි කාලේ හරි ගෙවන්න වෙනවා කියන එක තේරුම් ගත්තොත් හේතුඵල ධර්මයේ පෙන්නුවොත් ඒ මිනිහටත් මේක ඇහැ ඇරි ඇහැ වහගෙනනේ ඔය කරන්නේ ඔක්කොම. කවුරුත් කල්පනා කරන්න ඕන මේ හේතුවක් කරන්නේ තමන්, පල උරුම එන්නේ තමන්ට. එනිසා අනික් මිනිහා කරන අර වැරදි වැඩේ දැකලා අපිට තරහක්, වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක්, මානයක් ආවොත් මොකද වෙන්නේ? අපේ හිත කිලුටු වුණොත් ඒකේ පාපේ එන්නේ කාටද? තමන්ට. ඉතින් ඒක නිසා අහක යන කුණු ගඩවල් කරේ දාගන්න එපා. මේක හැම කෙනෙක්ම තේරුම් ගත යුතුයි. ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන හැම මිනිහෙක්ම අහක යන කුණු ගඩවල් තමයි. රේඩියෝ එකේ, ගුවන් විදුලියේ, රූපවාහිනියේ, ඔය පත්තරවල, තව නොයෙකේවා ඔය කියන කතා කරන කතා අහන කතා වලින් තමයි සියලු දෙනා හිත කිලුටු කරගන්නේ. ඔය රාගය, ද්වේෂය, මෝහය ඇති කරගන්නේ. මේක හොඳට හිතේ තියාගන්න ඕනේ. ඒ නිසා තමන්ගේ හිත ඔයන් ඔය සංනිවේදන මාර්ගය කියන එකේම සං කියන්නේ රාගය, ද්වේෂය, මෝහය නිවේදනය කරනවා කියන එක. ඒකෙන් වෙන්නේ සියලු දෙනාගේ හිත, මේ අහිංසක අසරණ මිනිස්සුන්ගේ හිත අර ගැටීමක්, ඇලීමක්, මුලාවක් බවට පත් කරන දේවල් තමයි සංනිවේදන මාර්ගය.
ගෞරවනීය රහතුන් වහන්සේ, බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක් මේ පිහියක් අරගෙන බෙල්ල කපා ගත්තලු. එතකොට මේ බෙල්ල කපනවා, බෙල්ල කපා ගන්නකොට පහළ වෙන්නේ දේශසාගත සිටවිල්ලක්නේ. නමුත් ඒ මොහොතේම මේ නිවන් දැක්කයි කියලා කියන පොඩ්ඩක් පහදලා දෙනවා.
ඒක දැන් ඔය සිංහල මිනිස්සු සිංහලට පරිවර්තනය කරලා තියෙන සම්පූර්ණ වැරදි විදියක. දැන් මෙතෙන්දී සිද්ධ වෙච්ච දේ හොඳට තේරුම් ගන්න ඕන. දැන් ඒ එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක් කියලා ওই මහත්තයා කියපු එක සම්පූර්ණ වැරදි. කවුද තියෙන්නේ ත්‍රිපිටකේ? එක්තරා අරහතුන් වහන්සේ කෙනෙක්. දැන් ඒ අරහතුන් වහන්සේ අරහත්ත්වයට පත් වුණා. ඒ අරහතුන් වහන්සේගේ කායික වේදනාවක් ආවා, රෝගයක්, ලිඩක්, අපහසුවක්, අමාරුවක් ආව, යාපනීයන් කියලා බුදුහාමුදුරුවෝ ඇහුවානේ. ඉතින් ඒක නිසා දරන්න බැරි වේදනාවක් ආවා. දැන් ඒ හාමුදුරුවෝ, ඒ අරහතුන් වහන්සේ තවත් ජීවත් වෙලා ඉන්න එකෙන් අනුන්ට යහපතක් තියෙනවද? තමන්ට යහපතක් තියෙනවද? තමන්ට වේදනාවක් විඳින එක විතරයි තියෙන්නේ. තමන්ට කරගත යුතු දෙයක්වත් නැහැ. කතං කරණීයම්. ඒ නිසා මේක හේතුඵල ධර්මයට බහා ගල්පා බලා තරාදීයකට බලනවා වගේ. දැන් තමන් ජීවත් වෙලා ඉන්නවා නම් ඒ ජීවත් වීමෙන් තමන්ට හෝ අනුන්ට හෝ යහපතකුත් නැහැ. ඒ වගේම තමන් තව කොයිතරම් කල් ජීවත් වුණත් තමන්ට කරගත යුතු දෙයක් ඉතුරු වෙලත් නැහැ. ඒ නිසා එකම ප්‍රතිඵලය ජීවත් වෙනවා නම් මේ වේදනාව, මේ වේගය, මේ වේදනාව විඳවා විඳවා කිසි කෙනෙකුට යහපතක් නැති ආකාරයට ජීවත් වෙන එක විතරයි. ඒ නිසා හේතුඵල ධර්මයට බහා ගලපා බලා ඉමේ ධම්මා කුසලා, ඉමේ ධම්මා අනවජ්ජා, ඉමේ ධම්මා විඤ්ඤූප සංවිතා කියන ආකාරයට ඒ ජීවිතය අවසන් කරගන්න අරහතුන් වහන්සේට ඉඩක් අවසරයක් තියෙනවා. එහෙම වෙලා තියෙන බව බුද්ධ දේශනාවේ තියෙන එක ධර්මතාවයට ගැලපෙන දෙයක්. නමුත් දැන් යම්කිසි කෙනෙක්, යම්කිසි අරහතුන් වහන්සේ කෙනෙක් මේ ලෝකයාට යම් සේවයක්, සිතක්, ශාන්තියක්, සහනයක්, ධර්මයක් කියා දෙන්න, ඒ වගේ දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා නම් හිත එකඟතාවයට ඇති කරගෙන ඒ වගේ අරහතුන් වහන්සේ කෙනෙක් මොන වේදනාවක් වුණත් සංඥා වේදීති නිරෝධ සමාපත්තියට සමවැදලා ඒ කටයුත්ත කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් අර අරහතුන් වහන්සේට සංඥා නිරෝධ සමාපත්තියට සමාදී නැති, සමාදියෙන් නැගිට ගමන්ම නැවත අර කායික වේදනාව නොනවත්වාම එනවා. ඉතින් ඒක නිසා ජීවත් වෙලා වැඩක් නැහැ. ඒ අනුව තීරණයක් ගන්න අරහතුන් වහන්සේට ඉඩ තියෙනවා. ඒක ධර්ම, ඒක ධම්මානුධම්ම පටිපදාවට, හේතුඵල ධර්මයට, පටිච්චසමුප්පාද ධර්මයට ගැලපෙනවා.
ගරුතර ස්වාමීන් වහන්සේ අවසරයි. මම එක්තරා ප්‍රදේශයක විහාරස්ථානයක් ගමේ බුදුවියත් එක්ක උපාසක මහත්වරුත් එක්ක හදාගෙන ගිහිල්ලා දැන් වැඩ අවසන් වෙලා තියෙන්නේ. දැන් අපේ මගේ අදහසක් තියෙනවා චෛත්‍යයක් එම ස්ථානයේ හදන්න. සියලු දෙනාගේම මුදල් එකතු කළා, විශාල ගඩොල් ගොඩක් ගෙනහල්ලා මම චෛත්‍යයක් හදලා, මට ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ හෝ ශාරීරික ධාතු කොටසක් හොයාගෙන එතන තැම්පත් කරන්න බැරි වෙලා මේකට සියලු දෙනාම වන්දනාමාන කරන පටන් ගත්තට පස්සේ මට ඒකෙන් ආනිසංශයක් ලැබෙනවාද? මොකද්ද දන්නේ වෙන්නේ ස්වාමීන් වහන්සේ.
දැන් ඔය ගඩොල් ගොඩවල් ගැහුවටත් වඩා, ඔය විහාර ගොඩනැගිලි ගැඩුව ගොඩ දැම්මටත් වඩා, තමන්ගේ හිතේ එක මොහොතක් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සතර බ්‍රහ්ම විහරණේ පතුරවන්න පුළුවන් නම් ඊට වැඩිය කෝටියක් වාරයක් ඒක හොඳයි. හැබැයි මං කියන්නේ ඔය මහත්යට පන්සල් හදන්න එපා, චෛත්‍ය හදන්න එපා කියලා. ඒක හොඳයි. නමුත් ඊට වැඩිය කෝටියක් වාරයක් හොඳයි තමන් මේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා පතුරවලා මේ විශ්වයට සත්‍යක්‍රියාව පතුරවන්න. ඒ තේන සත්‍ය වජ්ජේන සුවත්ති හෝති. මේකට වියදමක් යන්නේ නැහැ සත්‍යයක්. ඕකත් කරන ගමන් මේකත් කරනවා නම් මේකේ ප්‍රතිඵල නිවැරදිව ලැබෙයි. ඉතින් ඒක නිසා දැන් ඉදිරි පරම්පරාවට අනාගත පරම්පරාවට තමන්ගේ නම පවත්වාගෙන යෑමේ චේතනාවක් ඇතුව චෛත්‍ය හැදුවොත් ඒක මොකද්ද? ඒක අකුසලයක් වෙනවා. ඒක ප්‍රතිලාභයක් ලබන දෙයක් වෙනවා. ඒක වැරදි. ඒ නිසා මේ චෛත්‍ය හදන එක වරදක් නෑ. නම පවත්වා ගන්න, නම ගහ ගන්න, මම හැදුව චෛත්‍ය කියන එක මැරෙන මොහොතේ සිහිපත් කරන්න නම් මේවා හදන්න එපා. ඒ නිසා ඒ වගේ දේවල් අර පුඤ්ඤාභි සංකාර බවට පත් වෙනවා නොදැන කළොත්. දැනගෙන කළොත් ඒකම තමන්ට නිවනට උපකාර වන ආකාරයට තමන් ඊට පිරිසිදු කරගන්න පුළුවන්. ඒක නිසා මේ පන්සලේ විහාරය හදන එක නවත්තන්න ඕනි නෑ. හැබැයි මම හැදුවා කියලා කියන්නත් ඕනේ නෑ. මිනිස්සුන්ට තුන්සිත පහදා ගන්නට උපකාර වෙන්නට මේ චෛත්‍ය ගොඩ නැගුවා. ඒ නිසා මතු පරම්පරාවල පුද්ගලයන්ටත් මේ චෛත්‍ය බලලා තම තමන්ගේ හිතේ තියෙන රාගය, ද්වේෂය, මෝහය ඉවත් කරගන්නට කළු කිරණ ශක්තිය ඉවත් කරලා කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබන්නට මේ චෛත්‍ය උපකාර වේවා කියන ධර්මතාවය සත්‍ය ක්‍රියාව පතුරන්න පුළුවන් නම් හොඳයි.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. අපි ධර්මයේදී ස්වාමීන් වහන්සේ කිව්වා පස්සිල දේවල් පරිච්ඡ සම්පන්නයි කියලා. එතෙන්දී නමුත් මට අර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරා සීල, සමාධි, ප්‍රඥා කියන එකේ ඉස්සෙල්ල මූලික වෙන්නේ ප්‍රඥාව කියලා.
ඔව්. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන එක.
ඒ ගැන තව ටිකක් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා නම්.
සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානයේ පළවෙනි එක. බුද්ධ ඥාන 73ක් තියෙනවනේ. පළවෙනි එක මොකද්ද? සෝතාවදානී පඤ්ඤා සුතමේ. දෙවෙනි එක මොකද්ද? සුත්වාන සංවරේ පඤ්ඤා සීලම. සීලමේ ඥානය ලැබෙන්නේ නැහැ සීලබ්බත පරමාසයට වැටෙනවා ප්‍රඥාව නැත්නම්. එමුණ මොකද වෙන්නේ? සීලබ්බත පරමාසයටයි වැටෙන්නේ. දැන් ප්‍රඥාවක් නැතුව ඥානයක් නැතුව කළ යුතු කරණීය අකරණීය තේරුම් නොගෙන පරියාපන්න අපරියාපන්න පරාමත්ත මේ තේරුම් ගන්න නැතුව අර අනුපසම්පන්න උපසම්පන්න මේ මෙහෙම තියෙනවා හුඟක් මේ සීලේ විග්‍රහයක්. ඒක නොදැන සීලයක් සමාදන් වුණාට යම් සමාදානං තං වතං කියන සීලබ්බත පරමාර්ථයට අහු වෙනවා. ඒ නිසා අපිට මේ සීලය ප්‍රඥාවෙන් මේ සීලය කියන එක තේරුම් ගන්න ඕන. අනිත් පාර බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන ඉතාම වැදගත් සූත්‍රයක නහි සීල වතං හෝති අටකරා තීන පදා සම්බුද්දේන ප්‍රකාශිත. බුදු කෙනෙක් බුදු වෙන්නේ මිනිසුන්ට සිල් වතක් රකින්න කියා දෙන්න නෙමෙයි. මොකටද? අනිච්ච දුක්ඛ අනාත්ත කියන අටකරා තීන පදා කියා දෙන්න, තේරුම් කරලා දෙන්න, නිවනට උපකාර වන ආකාරය. ඒ නිසා දැන් ඔය සිල්වත කියන එක දැන් බුදුහාමුදුරුව බුදු වෙන ඉස්සෙල්ලම අර උපෝසත සීලය තිබුණද නැද්ද? සමාදන් වුණාද නැද්ද? නිවන් දැක්කද? නැහැ. එහෙමනම් නිවන් දකින්න උපකාර වෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් ගැනීමද සිල්වත රැකීමද? අනිච්ච දුක්ඛ අනාත්ත වැඩිම මිසක් අනිච්ච දුකානත් තේරුම් අරගෙන නිච්ච සුඛාර්ථ ඉතින් ඉවත් කරන්න ඕනේ. අසීමානි. ඉතින් ඒක නිසා මේක දැන් ඔය මේ බුදුහාමුදුරුව පැහැදිලිව දේශනා කරපු ධර්මය තේරුම් නොගත්තායි ආගමේ සීල සමාධි ප්‍රඥාත් අද නෑ. අද තියෙන්නේ මොකද්ද බුද්ධ ආගමේ? දාන සීල භාවනා. ඒක කිසිසේත් බුද්ධ ධර්මයට ගැළපෙන දෙයක් නෙමේ. බුද්ධ ධර්මයේ බුදුහාමුදුරුව කියලා තියෙන්නේ ප්‍රඥාවෙන් තොරව සුතමේ ඥානයෙන් තොරව සීලමේ ඥානයක් හෝ භාවනාමේ ඥානයක් හෝ මග්ගේ මග්ග ඥාන දර්ශනයක් හෝ ලැබෙන්නේ නැහැ, ලබන්න බෑ. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම තමන් කරන දේ හරිද වැරදිද කියලා දකින්න සිල් සමාදන් වුණාට පුළුවන් නම් ඉතින් එහෙනම් නිවන් දකින්න එපා. සිල් සමාදන් වුණාට ඉන්ද්‍රිය සංවර කරගන්න බැරි නම් ප්‍රත්‍ය සංවරත්වයෙන් පාවිච්චි කරන්න බැරි නම් ප්‍රාතිමොක්ඛ සංවරයේ ආජීවක පාරිශුද්ධ සංවරයේ සතර සංවරයේ පවත්තන්න බෑ. සංවර කියන එක ප්‍රඥාවෙන් තේරුම් නොගත්තු. ඒ නිසා ඕන මිනිහෙකුට සමාදම් වෙන්න පුළුවන්. ඒක බුදුහාමුදුරුවන්ගේ දෙයක් නෙමෙයි. ඒක කවදාත් තිබිච්ච දෙයක්. බුදුහාමුදුරුව සමාදම් කරන්න කර හෝ කමාදම් වෙන්න හෝ සමාදම් කරන්න උගන්න පුද්ගලයෙක් නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුරුව මුළු අවුරුදු 45ක් තුලම කිසිම ධර්ම දේශනාවක් කරනකොට පංචිල් සමාදම් කරලා ධර්ම දේශනා කළේ නැහැ. හැබැයි ධර්ම දේශනාව අවසානයේ අර සියලු පුද්ගලයෝ ඒ සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානේ සීලමේ ඥානේ භාවනාමේ ඥානේ ලැබූ පුද්ගලයෝ ඔක්කොම නෙමෙයි, ඒ පුද්ගලයෝ සංවර වුණා, සංසිඳුවා, සම්මාගින් තත්වයට පත් වුණා, තේරුම් ගත්ත ධම්මෝ සම්දිත්තිකෝ වුණා. එහෙම නැති අයට ප්‍රඥාවක් නැහැ. ඒ නිසා මේ බුද්ධ දේශනාවේ හොඳට දැන් කනපිට ගහලා තියෙන්නේ මේක ප්‍රඥා සීල සමාධි වෙන්න ඕන. ඒකයි තියෙන්නේ. ප්‍රඥාවයි මුල් වෙන්නේ නිවනට උපකාර වන ධර්මයේ තියෙන්නේ. නැතුව සීලයෙන්මේ ප්‍රඥාවක් නැති සීලය සමාදන් වෙන්න පුළුවන් සංවරට්ටේන වෙන්න බෑ. සංවරට්ටෙන් සිදු කරගන්න බෑ.
හරියස් ස්වාමීන් වහන්සේ ජාන්කිති පොජ්ජිගේ ශරීරය නිකුත් වෙන ඕරාව අසත් පුරුෂ ගති ලස්සන ඇති පුජ්ජිගේ ඕරාවයි යහපත් පුජ්ජිගේ ඕරාවයි අතර වෙනසක් තිබේද? එසේ වෙනවා නම් සමහර විට ඒ සුර අසුර පරිසරයට නරක පුජ්ජිගේ ඕරාව විකිරණ නිකුත් වෙනවා වගේම ඔහුටත් පිළිකා රෝග වගේ භයානක රෝග ආතාවට හේතු වෙනවාද ස්වාමීන් වහන්සේ?
ඔව් ඒක ඇත්ත. දැන් මෙහෙමයි, මනසක් තියෙන මිනිහෙක් ඇටියට ඉපදුන හැම පුද්ගලයෙකුගේම මේ ඕරාව හැම වෙලේම 100%ක්ම මුළු ජීවිත කාලයම ඒ වැරදි කිලු උටු කුණු අර කළු රශ්මියක් නිපදවෙන එකක් නෙමෙයි. යම් යම් අවස්ථාවල ඒ පුද්ගලයාගේ හිතේ අලෝභ ආදී සමෝහ සිටිවිල්ලක් ඇති වුණ ගමන්ම ඒ පුද්ගලයාගේ ඕරාව නැවත ශ්වේත වර්ණ බවට පත් වෙනවා. ඒ වගේම ඒ පුද්ගලයාට එක මොහොතකින් කේන්ති යන එක්ක රාගයෙන් මත්වෙන ඇලෙන ගතියක් ආපු ගමන්ම ඒ පුද්ගලයාගේ ඕරාවේ එක මොහොතකින් එක ක්ෂණයකින් අර සුදු ඕරාව එක පාට රාගය නිසා තද කොළ, එහෙම නැත්නම් තද නිල්, ඔය දෙක අතර වර්ණයක් තියෙන්නේ. ඒක තදම කොළ කියන්නත් බෑ, තදම නිල් කියන්නත් බෑ. ඒක දෙක අතර ඕරාවේ වර්ණයක් තියෙනවා රාගයෙන් අන්ධ වූ පුද්ගලයා තුළ. ඒ පුද්ගලයාට ඒ මොහොතේ තියෙන්නේ අර උපරිම සිටිවිල්ල රාගී සිටිවිල්ලක් නම් ඒ පුද්ගලයාගෙන් ඒ මොහොතේ නිකුත් වෙන ඕරාව මේ පුද්ගලයා වටේ ලොකු ඕරාවක් තියෙනවා. කිරණ ශක්තියක් මෙහෙම මේ පුද්ගලයා වටේටම යනවා. ඔය දැන් මේ හැම කෙනෙක්ගෙම මේ ඕරාවේ මේ වගේ කිරණ ශක්තිය යනවා. දැන් මේ වෙලාවේ මේ බලන හුඟක්ම අයගේ ඒ සුදු කිරණ ශ්වේත වර්ණ කිරණ තමයි යන්නේ. බොහොම කලාතුරකින් අර එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා ඒ පුද්ගලයන්ගේ ඕරාව එක එක අවස්ථාවට වෙනස් වෙනවා. දැන් මේ මම කියන එක නොගැලපෙන නොපෑහෙන පුද්ගලයෙකුට තරහක් වෛරයක් ආව ගමන්ම මේ පුද්ගලයාට මට තේරෙනවා ඒ පුද්ගලයාගේ අර තද දුඹුරු කළු ලේ පාටට හුරු ඕරාවක් එක පාට ගෑස් ලාම්පුවක් වගේ නිකුත් වෙනවා. ඒ වගේම දැන් මේ රාගය අටියන්ද භූතේ නම් රාගයෙන් ඒ පුද්ගලයාගේ ඔරාව තද කොළ නිල් පාටට හුරු ඔරාවක්. ද්වේෂය වෛරය නම් ඒක තද දුඹුරු අර කළු කුණුලේ පාට ඔරාවක්. ඒ වගේම මෝහය මානය උපරිම මට්ටමක තියෙනකොට අර අඳුරු කහ පැහැති, ඒ කියන්නේ අර දුඹුරු සහ කොළ දෙක එකට එකහුණාම තමයි මේ අඳුරු කහ. ඒ අඳුරු කහ ඕරාවක් තියෙනවා. හැබැයි මේ ඕරාවත් එක තප්පරෙන් තප්පරයට වෙනස් වෙනවා ඒ පුද්ගලයාගේ හිතේ ඇතිවන චේතනාව අනුව. නමුත් යම් කිසි පුද්ගලයෙක් තුළ මේ බණ අහන වෙලාවේ සිතේ පැහැදීමක් පිරිසිදු බවක් ඇති වෙනවා නම් ඒ පුද්ගලයාගේ විනාඩි ගණනක්ම සුදු ශ්වේත වර්ණ ඕරාවක් ඒ පුද්ගලයා තුළින් මේ විශ්වයට හරියට ගෑස් ලාම්පු වලින් විචී දෙන්නා වගේ ඔය හැම කෙනෙක්ගෙම තුළින් මේ ඕරාවක් විශ්වයට නිකුත් වෙනවා. මේ කිරණ ශක්තිය. ඒ වගේම යම්කිසි පුද්ගලයෙක් තුළ යම්කිසි පුද්ගලයෙක් මගඵල ලැබුවොත් මේ ගිහි පිරිස අතරෙත් සෝතාපට්ටි ඵලයට පත් වූ අය මේ ඉන්නවා. මේ සෝතාපට්ටි ඵලයට පත් වූ අයගේ ඕරාව අර ෂඩ්වර්ණ රශ්මි මාලාවක්, එහෙම නැත්නම් වර්ණ හයක් තියෙන බුද්ධරස් මාලාවකට ඒ වර්ණ බොහොම ලා වර්ණයක් තියෙනවා සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයාගේ. ඒ ඕරාව එහෙම ලොකුවට අර වෙනස්කම් වලට භාජන වෙන්නේ නෑ. ලක්ෂණ දෙකක්. ඒක නිසා ෂඩ්වර්ණ රශ්මි මාලාවක් තියෙන්නේ. ඒ වගේම ඒවා වෙනස්කම් වලට භාජන වෙන්නේ බොහොම අඩුවෙන්, අවමාසයෙන්. වෙනස්කම් වලට භාජන වෙන නමුත් අවමයි. නමුත් අර පෘථග්ජන පුද්ගලයාගේ ඕරාව වෙනස්කම් වලට නිතර බලවත්සේ භාජන වෙනවා. ඒ අනුව ඒ පුද්ගලයාගේ ඕරාව මොහොතෙන් මොහොත විනාඩියෙන් විනාඩිය වෙනස් වෙනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මට දැනගන්න ඕන දේශීය සහ හේමත්තතාවය කියන වචන දෙකේ
මොකද්ද වචන දෙක?
හේමත්තතාවය
හේමත්තතාවය සහ ද්වේෂය. වේගය සහ වේමත්තතාව. වේමත්තතාවය කියන එක මහා පුන්නම සූත්‍රයේ තමයි වේමත්තතාව පැහැදිලිව විග්‍රහ කරලා තියෙන්නේ. වේගයෙන් මත් වෙනවනම් වේගයෙන් වේදනාවක් ආවේගයක් චිත්තාවාගයක් හය ආකාරයකට ඇති වෙනවනම් මේක හය ආකාරයකටම ඇති වෙන්න ඕන. මේ වේමත්තතාව වේගයයි මත් වීමයි දෙකම එකටම ඇති වෙනවනම් ඒකට කියනවා වේමත්තතාව. වේගයක් ඇති වෙලා මත් වීමක් ඇති නොවෙන්න පුළුවන්. ඒ වේගය අපි පාලනය කරගෙන ශික්ෂණ ඉක්මීමෙන් අපි ඒ වේගය අර වේදනාවක් බවට පත් කර නොගත්තනම් ඒක වේගය අපි පාලනය කරගත්ත ඉවසලා විමසලා අර මෛත්‍රියක් අරගෙන ඒකෙන් කාටවත් අයහපතක් වෙන්නේ නැහැ. ඒකෙන් මත් වීමෙන් ඇතිවන අර වැරදි අයහපත් ප්‍රතිඵල විශ්වයට හෝ තමන්ට හෝ අජ්ජත්තික හෝ බාහිර හෝ ඒ වැරදි ඵල එන්නේ වේමත්තතාවය කියන ක්‍රියාවලිය නිසා. එනිසා වේමත්තතාවය කියන එක ටිකක් බලවත් පුතග්ජන පුද්ගලයෙක් තුළ මේක මේ මහා පුන්නම සූත්‍රයේ පැහැදිලිව තියෙනවා. මේ චන්ද්‍රාග ප්‍රහාණය සහ චන්ද්‍රාග විනේ පිහිටීමෙන් වේමත්තතාවයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් කියලා.
අවසරයි අරිය උත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේගේ හඬපටියක ධර්මදේශනයක සඳහන් වුණා පဋාණ ප්‍රකරණයේ සූවිසි ප්‍රත්‍යං කියලා සඳහන් වෙලා තියෙන බවත්, එයින් 16ක් සහ 8ක් නිවනට උපකාර වන බව සහ බාධක වන බව, ඒ අවස්ථා දෙක සඳහා කාරණා කීපයක්ින්වත් අපිට පහදලා දුන්නොත්.
දැන් පဋාණ ප්‍රකරණයේ තියෙනවා සූවිසි ප්‍රත්‍යං. මේ සූවිසි ප්‍රත්‍යං දැන් මට නම් වශයෙන් කියන්න බෑ. මුල් 16ම තියෙන්නේ නිවනට බාධක වන අවිද්‍යා මූලයෙන් පුද්ගලයෙක් තුළ සිදුවන නිවනට ප්‍රතිපක්ෂ වූ එහෙම නැත්නම් ඔය බඹයක් පමණ වූ ශරීරයේ කිලුටු වන්නට මුල් වන හේතු වන නිදාන වන ප්‍රත්‍ය වන කරුණු 16ක් මුල් කරුණු 16 හැටියට පဋාණ ප්‍රකරණේ සූවිසි පත්‍යෙන් තියෙනවා. එතකොට සූවිසි කියන්නේ 24නේ. ඉතුරු අට අවසාන වශයෙන් මේ කුසල මූල එහෙම නැත්නම් කුණු මුල් තුන උදුරා ගලවා හස් කරන්නට තියෙන දේවල් හැටියට ඒ අග අට කුසල මූල හැටියට ප්‍රත්‍ය හැටියට නිදාන හැටියට කරුණ හැටියට දේශනා කරලා තියෙනවා. ඒ නිසා මුල් 16 නිවනට උපකාරන අවිද්‍යා මූලයත් අග අට නිවනට උපකාර වන නිදහස් වීමට විමුක්තියට උපකාර වන අටක් හැටියටත් තියෙනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ සබ්බ පාපස්ස අකරණං කියන ගාථාවේ සබ්බ පාප පස්සද සබ්බ පාප අස්ස අකරණංද
නෑ සබ්බ පාප පස්ස කුසල අස්ස
ස්වාමීන් වහන්සේ එතකොට දැන් මේ සබ්බ පාප පස්ස කිව්වොත් පාප පස්ස අකරණං කියනකොට ඒක අනිත් පැත්ත වෙනවනේ
ඔව් දැන් ඒක තමයි ඒවා දැන් මෙහෙමයි පාප ප්‍රහාණය කළා අකරණං කරන්න දෙකක් තියෙනවා සමත විපස්සනා දෙක තමයි ඕක. තේරුණාද? පස්ස ප්‍රහාණය කරලා අකරණම් කරන්න නැතුවල.
ඒ ස්වාමීන් වහන්සේ.
දෙකක් දෙපැත්ත ඒකනේ සමත විපස්සනා දෙකක් තියෙන්නේ. දැන් ඔය මහත්තයා තරහ අයින් කළා. මෛත්‍රිය නොගත්තොත්? ඈ?
තේරුණා.
ඒක නිසා මේකේ මේ බුද්ධ දේශනාවේ බොහොම ගැඹුරුයි මේක. වචනෙන් අකුරෙන් තමයි ඇලපිල්ලෙන් තමයි මේවා කියලා තියෙන්නේ. ඉතින් ඒක නිසා දැන් කරණීය අකරණීය දෙකක් තියෙනවා. දැන් අපි කරණීය අකරණීය කිව්වට හරියන්නේ නැහැ. අකරණීය මොකද්ද කරන්න ඕන? පාප පස්ස අකරණම් කරන්න ඕන. කුසල කුසල අස්ස උපසම්පදා කරන්න ඕන. ඒකත් තියෙනවායි. කුසල අස්ස උපසම්පදා උප කියන්නේ අප කැප වෙලා කටයුතු කිරීම සං පහදා සම්බන්ධතාවය සමුදය මේ විහි නොකර සමුදය සාමුලින්ම හිතෙන් ඉවත් කිරීම. ඒ නිසා මේ අස්සපස්ස අකරණම් කරණම් දෙකම තියෙනවා. මේ දෙකම දැනගන්න ඕන. ඒක තමයි යුගනද්ද කිව්වේ. එකක් විතරක් දැනගත්තට හරියන්නේ නැහැ. දැන් මිනිසු කියන මම පව්කම් කරන්නේ නැහැ මම මොකක්වත් ජීවිත කාලෙට පව්කම් කරන්නේ නැහැ. නිවන් දකීද? නෑ නිවන් දකින්න නිවන් දකින්න නම් අපි අර අකුසල් අත්තරින්නත් ඕන කුසල් කරන්නත් ඕන දෙකම කරන්න ඕන. ඒ කියන්නේ තරහා අයින් කළාට හරියන්නේ නැහැ මෛත්‍රී නොගත්තොත්. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේකේ දෙපැත්තක් ධර්මතාවයක් තියෙනවා. හැම දෙයකම බුද්ධ දේශනාවේ ධර්මයේ මේ දෙපැත්තම කළේ නැත්නම් එතෙන්දි නිවනක් නැහැ. දැන් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළාට හරියන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය දැනගෙන ඒකෙන් අයින් වෙන්නත් ඕන. දෙකම තියෙන්න ඕන. ඒ නිසා යෝනිසෝ මනසිකාරය දැන් මේ සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා. යෝනිසෝච මනසිකාරෝ අයෝනිසෝ මනසිකාරෝ දෙකම පජානාති තියෙන්න ඕන. නැත්නම් නිවනට ඒක උපකාර වෙන්නේ නැහැ. තමන් කරන වැඩේ කරන්නේ යෝනිසෝ මනසිකාරෙන්ද අයෝනිසෝ මනසිකාරෙන්ද කියලා දැනගන්න. හොඳයි නං අහන්න ප්‍රශ්නේ.
අවසරයි ස්වාමීන් වහන්සේ. අපිට දස සංයෝජකය වෙන වෙනම විස්තරාත්මකව පැහැදිලි කර දෙන්න. දෙවෙනි ප්‍රශ්නේ ආදි කල්යාණ
හරි ප්‍රශ්න තේරුණා. හොඳයි එහෙනම් ප්‍රශ්න තේරුණා. දස සංයෝජන කිව්වේ සංයෝජන කියන්නේ බැමි 10ක්. මේ පැවැත්ම දිගින් දිගටම හරියට කරත්තෙට ගොනාව ඈඳුවා වගේ අපිව මේ සංසාර රිය ගමනට ඈඳන සංයෝජන 10ක් තමයි දස සංයෝජන. හැබැයි මේ දස සංයෝජන අපිට කපන්න පුළුවන් වෙන්නේ අවස්ථා හතරකදී මිසක් 10 අවස්ථාවකදී නෙමෙයි. එකටම දිට්ටි අනුසය එහෙම නැත්නම් අපේ දැක්ම දෘෂ්ටිය ආකල්පය පිරිසිදු කරගත්තාම දිට්ඨින් උජුං කරෝති චිත්තමත්ත පසීදති සම්මාදිට්ඨියටපත් වූ ගමම්ම මේ සංසාර දෘෂ්ටියට හේතු සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන එකටම ප්‍රහාණ වෙනවා සම්මාදිට්ඨියට පත්වීමත් සමග. ඒ නිසා දැන් මේකත් හේතුඵල. අපි හේතුව අයින් කරනවා කියන්නේ අර මෙතෙක්කල් සංසාර දෘෂ්ටියක් තිබිච්ච පුද්ගලයා සංමා දෘෂ්ටියට පත් වූ ගමන්ම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුනෙන්ම සංයෝජන තුනෙන්ම මිදී නිදහස් වෙනවා. ඒ වගේම බලවත්ම සංයෝජන දෙක තමයි කාමරාග පටිග. මේ කාමරාග පටිග ඉවත් කරන්න මගඵල දෙකක් තියෙනවා. මේ සකදාගාමි ඵලයෙන් කාමරාග පටිග ඕලාරික වශයෙන් ඉවත් කිරීමයි කරන්නේ. අපි ඕලාරික කියන්නේ මේ කාම ලෝකේ අපි ඔය අතින් පහින් කටින් මේ නොයෙකුත් ඒවායින් මේ ඉන්ද්‍රිය පහෙන් අල්ලන්න පුළුවන් දේවල් උපාදානය කරගන්න පුළුවන් දේවල් තමයි ඕලාරික දේවල්. ඒවා ඒ කාමරාග ඕලාරික වශයෙන් විරාග කිරීම රාග විරාග කිරීම තමයි එතෙන්දි අර එක සංයෝජනයක භාගයක තමයි ඉවත් වෙන්නේ. ඊට පස්සේ අනාගාමි ඵලයේදී කරන්නේ ඒ කාමරාග පටිග සදා සියලුම දේ කාමරාග පටිග සියලුම දේ සදාටම සහ මුලින්ම උදුරා ඉවත් කිරීම. හැබැයි තවත් මේ රාගයේ තවත් කොටසක් ඉතුරු වෙනවා අනාගාමි ඵලයට පස්සේ අරහත් ඵලෙදි ඉවත් කරා. ඒ නිසා සංයෝජන පහක් උද්දම් ඕරම් භාගිය එහෙම නැත්නම් මේක අපි මේ බිමට බර කරන සංයෝජන පහ තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග කිය පහ. ඊළඟට ඒ පහ මිදී නිදහස් වූ පුද්ගලයා තුලත් තව රාගයේ තියෙනවා රූප රාග අරූප රාග මානිය අස්මිමානිය තාම තියෙනවා. ඒ වගේම අවිද්‍යාව විචිකිච්ඡාව තියෙනවා. ඒ පහ එකවරමයි ওই පහම කපන්නේ නැතුව දෙවරකට එහෙම කපන්න බෑ. ඒ නිසා මානිය කැපුණු ගමම්ම මානිය මෝහය සහ මුලින්ම ඉවත් වුණු ගමම්ම අර මාන මුල මෝහ මුල ඉවත් වූ ගමම්ම න මෝ කියන තත්වයටපත් වූ ගමම්ම අර පහම රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යා පහම එකම මොහතක එකම කරන සම්පත්තියකින් කපලා මිටි නිදහස් වෙනවා. ඉතින් ඒක නිසා සංයෝජන 10ක් තිබුණාට අවස්ථා හතරකුයි තියෙන්නේ. දිට්ඨි වශයෙන් සංයෝජන කැපීම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කැපීම දිට්ඨි වශයෙන්. ඊට පස්සේ කාමරාග පටික කැපීම තමයි අමාරුම දේ. එකයි සකදාගාමි අනාගාමි. ඊට පස්සේ තියෙන්නේ බොහොම සුළු උද්දම් භාගිය සංයෝජන පහක්. මානය සහ මුලින් ඉවත් කළාම න මෝ කියන තත්වයටපත් වුණාම ඒ පුද්ගලයා තුළ අර සංයෝජන පහම කැපිලා අරහත් තත්වයටපත් වෙනවා. ඒක තමයි මේ මහත්තයාගේ පළවෙනි ප්‍රශ්නේ. මේ මහත්තයා දෙවෙනි ප්‍රශ්නේ
ආදි කල්යාණං
වා මජ්ජේ කල්යාණං වා පරියෝසා කල්යාණං. දැන් මේක බුදුහාමුදුරුව අර මහණුන් සැටනමක් බිහි කරලා ඉසිඹැස්ස ගල්ලේදී ඉසිපතන ආරාමයේදී ඒ අයට උපදේශක් දුන්නා. සාත්තං සව්‍යංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං මේ කියලා මේ කියන්න ඕන දේ ධර්මය ආදි කල්යාණං වා මජ්ජේ කල්යාණං වා පරියෝසා කල්යාණං. ඒ නිසා මේ කෙලෙස් කලු නසන ධර්මය ඒ කෙලෙස් නසන්න ක්‍රම තුනක් තියෙනවා. කීනම් පුරාණ නවන්නත්ති සම්භවං විරති චිත්තේ ආයතිකේ බාස්මෙන් කිව්වෙත් මේ තුනමයි. පුරාණං කිව්වේ අර ආදි කල්යාණං. අතීතයෙන් පාත්තම් පවත්තාගෙන අර දීර්ඝ සංසාරේ දීගං වා කියලා ආනාපාන සති සූත්‍රයේ කිව්වේ ඒ දීර්ඝ සංසාරේ පවත්තාගෙන ආපු වැරදි ගති අපි ඉවත් කිරීම ආදි කල්යාණ කල්යාණ කියන්නේ කලු නසනවා. ඒ නිසා දීර්ඝ සංසාරේ අපි පුරුදු කරගෙන ආපු කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර අයින් කිරීම කල් ආදී කල්යාණ. ඒ වගේම වර්තමාන මොහොතේ අර පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය වර්තමාන මොහොතේ ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් පහෙන් අපිට අරමුණු වන යම් යම් දේවල් නවං නැති සම්භවං එක මජ්ජේ කල්යාණං වා. එක දැන් මේ වර්තමාන මොහොතේ අර මත් වීමෙන් අපේ ඇහ කන නාසය දිව කය ආස්වාදින් පිනවන්නට කරන දේවල් වලින් මිදී නිදහස් වීම මජ්ජේ කල්යාණං වා. පරියෝසා කල්යාණං වා කිවේ ඉදිරියට අනාගතයට අර යායන් තන්නා පෝනෝ භවකා කියන වවිතා කියන මේ මතුමතු අනාගතයට කර්ම බීජ සකස් කරන ඒ කළු ධර්ම වලින් මිදී නිදහස් වීම. ඒ නිසා මේ කෙලෙස් නසන්නට පියවර තුනක් හැම තැනම කියලා තියෙනවා. කීනම් පුරාණන් නවන්නත්ති සම්භවං විරති චිත්තේ ආයතිකේ භාස්මින් කියන රතන සූත්‍රයේ වගේම මේ ආදි කල්යාණන්වා මජ්ජේ කල්යාණන්වා පරියෝසා කල්යාණන්වා මේ වගේම තව බොහෝ සූත්‍රවලත් මේ ගති සූත්‍රවලත් මේ සියලු තැන්වල ගිරිමානන්ද සූත්‍රයේත් මේ සියලු තැන්වල ඔය තුන් ආකාරය පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක මේ කර්ම බීජ පියවර තුනකින් කොටස් තුනකට බෙදලා වෙන් කළා තේරුම් ගත්තට පස්සේ අපිට අර ආනපාන සති සූත්‍රයේ දීගංවා රසංවා මේ පස්සම් භයංකාර සංකාරං පස්සම් භයං චිත්ත සංකාරං මෙහෙම විග්‍රහ කරලා තියෙනවා. මේ සියලු දේ ඔය කියන අර ආදි කල්යාණංවා මජ්ජේ කල්යාණංවා පරියෝසා කල්යාණංවා කල්යාණං කිය කලු නසන කෙලෙස් නසන කුණු කිණුට කෙලෙස් ගති නසන හිතෙන් ඉවත් කරන හස් කරන කපා සුද්ධ පවිත්‍ර කරන කියන අර්ථය. ඒක අර අතීතයේ සිටම් පවත්වාගෙන එන වැරදි දේත් වර්තමාන මොහොතේ උපදවා ගන්නා දේත් ඉදිරි අනාගතයේ උපදින්නට ඉඩ තියෙන දේත් කියන තුනම අපි කෙලෙස් හැටියට දැකලා ඒ කෙලෙස් වලින් මිදී නිදහස් වීම තමයි මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය හැටියට තුනකට බෙදලා පෙන්නන්නේ.
තුන්වෙනි ප්‍රශ්නේ කාම ලෝක රූප ලෝක අරූප ලෝක යන්න පැහැදිලි කර දෙන්න.
කාමාවචර රූපාවචර අරූපාවචර තමා තුන. ලෝක කියන්නේ මොකද්ද? අඳුර. ලෝක කියන්නේ මොකද්ද? අඳුර. මේ අඳුර සකස් වෙන්නේ චර බව නිසා. චර කියන්නේ මොකද්ද? හැසිරීම. කාගේ හැසිරීමද? ඒ පුද්ගලයාගේ. ඒ පුද්ගලයාගේ හැසිරීම කාමාව චරණ. ඒ කියන්නේ කය රමණය කරන්නට ඇහැ පිනවන්නට කන නාසය දිවකය පහ පිනවන්නට නම් ඒක කාමාවචරයි. ඒක ප්‍රතිඵලය අර කාම ලෝකයක් හදාගෙන ලෝකේ අතරමං වෙලා. ලෝක කියන්නේ අඳුර. ලෝක කියන්නේ මොකද්ද? අඳුර. අඳුර හදාගන්න හේතුව චර බව. චර බව කාටද නවත්තන්න පුළුවන්? තමන්ට. ඉතින් ඒක නිසා චර නන්නම් චර නම් එවනම් මොකද වෙන්නේ? අලෝක. එමුනම් ලෝක නෑ අලෝක. ඉතින් ඒක නිසා දැන් මෙතන චර බව තුනක් තියෙනවා. කාමාව චර, රූපාව චර, අරූපාව චර. දැන් මේක තව නොයෙක් ආකාරයට මේ කාමාව චර ලෝක, රූපාව චර ලෝක, අරූපාව චර ලෝක ගති හැටියටත් තියෙනවා. දැන් කාමාව චර ලෝක පහක් තියෙනවා, හතක් තියෙනවා. මොකද්ද? දිව්‍ය ලෝක හයයි, මනුෂ්‍ය ලෝකේ, තිරිසන් ලෝකේ හතම, හතනි මේ 6 8ක් තියෙනවා. ඒවා කාමාව චර. ඒ වගේම රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. ඒවා රූපාව චර. ඒ වගේම අරූපාවචර බ්‍රහ්ම ලෝක එහෙමත් තියෙනවා. ඒ මොකක් නිසාද මේ වගේ මේවා විපාක? ඒකට හේතුව කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන හේතුව නිසා ලැබෙන විපාකයේ තමයි ඔය අපි පිටින් බාහිර දන්නේ. දැන් මේක තේරුම් ගන්න ඕන පුද්ගලයෙක් වුණාම මිනිහෙකුට විතරයි දැන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අපි ඇයි මේ කාමාවචර උනේ, රූපාවචර උනේ, අරූපාවචර උනේ කියන්නේ. මේක තේරුම් ගත්තේ නැත්නම් අපිට ඔය තුන් ලෝකෙම කොහෙද තියෙන්නේ? මේ වර්තමාන මොහොත තුළ ඔය බඹයක් වමන වූ ශරීර කූඩුව තුළින් මේ තුන් ලෝකෙම දකින්න පුළුවන්. ඒකෙන් මිදී නිදහස් වෙන්නත් පුළුවන්. එකම අවස්ථාව, එකම උපත මනුස්සත්ව පටිලාභ. දෙවියන්ටත් පුළුවන් මනුස්සාවේසුන් වෙලා මනුස්සත්ව පටිලාභයක් ලැබලා මේ බණ අහලා මේ මනස පිරිසිදු කරගන්න, උසස් කරගන්න මොහොතින් මොහොත කටයුතු කරන්න. ඉතින් ඒක නිසා නිවන් දකින්න පුළුවන් තැනක් තියෙන්නේ එකම තැනයි. කොතනද? මනුස්සත්ව පටිලාභෝ පරම දුර්ලභෝ කිව්වේ ඒකයි. ඒ නිසා සියලු දෙවියන්ටවත් සියලු බ්‍රහ්මයන්ටවත් මේ මනසක් ලැබිලා නැහැ. නමුත් සියලු මිනිසුන්ට මෙතන ඉන්න මේ සියලුම දෙනාට උරුමයෙන්ම උපතින්ම ආවේශයක් වෙන්න ඕනේ. මනස තියෙනවා. හැබැයි මනස පාවිච්චි කරනවද යෝනිසෝ මනසිකාරයෙන්, මනස පාවිච්චි කරන්නේ අයෝනිසෝ මනසිකාරයෙන්ද කියන එක අර කාමාවචර රූපාවචර අරූපාවචර නිසයි තීරණය වෙන්නේ. තීරණය කරන්නේ කවුද? එකාගේ තීරණයක්ද? තමන්ගේ තීරණයක්. ඒක වෙනස් කරගන්න පුළුවන් කාටද? තමන්ට. ඒක යහපත ලැබෙන්නේ කාටද? ඒක යහපත් වුණොත් නිදහස් වෙලා සුද්ධ පවිත්‍ර වෙලා අර සුද්ධි විසුද්ධි අටම ලැබෙන්නේ කාටද? තමන්ට. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. තමන්ගේ නිවන අනුන්ගේ ගාව නැහැ. තමන්ගේ නිවන තියෙන්නේ තමන් ගාව. තමන්ගේ නිවන හදාගත්තොත් තමන්ගේ තමන්ට විමුක්තිය, නිදහස, ඔක්කොම යහපත, සෙත, ශාන්තිය, සහනය තමන්ගේ නිවන වහගත්තොත් තමන්ට දුක, වේදනාව, පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යන්න ඉඩ.
හතුන් වහන්ස, මම මගේ ප්‍රශ්නය ඕරා කිරණ ශක්තියත් එක්කයි. මේ අපි හැමෝටම දැන ගැනීම පිණිසයි මම මේක අහන්නේ. මේ අප සමාජයේ එක එක මත තියෙනවා. ඒ හැම කෙනෙක්ගේ මතයක් තියෙනවා. රෙජුවල් වලින් රින්ගන එක ඕරා ශක්තිය හීන වෙන්න හෝ හේතුවක් වෙනවා කියලා ඒ පහදා
දෙන්නේ. මොකද්ද?
ඕරා කිරණ ශක්තිය හීන වෙනවා කියලා මතයක් තියෙනවා. මේ රෙදියල් ලැටින් රිංගපුවා මෙහෙම සත්‍යතාවයක් තියෙනවා. ධර්මය අනුව පැහැදිලි කරලා දෙන්න.
ඒවා ඉතින් මිනිසුන්ගේ දේවල් තියෙනවා. ඕවා ඉතින් මිනිසුන්ගේ එක එක මත. දැන් අර කුණු රෙදි හොදපු රෙදිවැල් වලින් යටකොටම අර ඕරා ශක්තියටත් යම් ආකාරයක බලපෑමක් තියෙන්න පුළුවන්. මම හිතන්නේ නැහැ ඒක ඕනම් කවුරු හරි රෙදිවැලක් ඇද්දි රිංගනවා නම් බලන්න පුළුවන් වෙනසක් තියෙනවාද කියලා. ඊට මෙලක් බලන්න බෑ ඉතින්. ඒක බලලා නැහැ මොකද වුනේ කිය. අනිපාර වැඩි වෙලාවත් රෙදි වල යටින් යනකොට එයාට අර රෙද්දක ගඳක් සුවඳක් ආව තෝරයක ටක් ගාලා වෙනස් වෙනවා. ඒක රෙදි වල හින්දා නෙමෙයි, තමන්ගේ හිතේ අර ගඳ සුවඳ එක්ක රෙද්ද දැකලා මොන හරි හිතේ කිලුටු බවක් ඇති වුණා නම් ඕරාවක වෙනස් වෙනවා. නැතුව වෙන එකක් නම් නිසා. නමුත් ඕවා දැන් මිනිස්සු නොඑක් දෙහා සම්මත හැටියට, පඤ්ඤාක්ති හැටියට දැන් පණවගෙන සම්මත කරගෙන තියෙනවා බොහෝ දේවල්. මේ අන්ධ, ගුඩ, මෝඩ විශ්වාස හැටියට.
ගරු ස්වාමීන් වහන්සේ, මට මේ ගාථාවක තේරුම පැහැදිලි කර දෙන්න.
ඈ?
ගාථාවක තේරුම පැහැදිලි කර දෙන්න. නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදාන්ති සුඛී අවේරා කායෝච ගුද්ධෝ සක්කලෝ දුගන්ධෝ ගච්ඡන්ති සබ්බේ මරණං අහංච. ඒකේ තේරුම පැහැදිලි කර
දැන් මේ කය දිරාපත් වෙලා කායෝ දිගුච්චෝ සකලෝ දුගන්ධෝ. මේක දුගන්ධෙට අර පටිකූල මනසිකාරයයි ධාතු මනසිකාරයයි නවසීවතික මනසිකාරයයි තුනම තමයි ඔය ගාථාවේ තියෙන්නේ. ඒ නිසා මේක අපි මේ පවත්වාගෙන යන තාවකාලිකව කූඩුව. මේ කූඩුව අපි වැරදියට උපාදානය කරගත්ත නිසා තමයි අපි මේ කූඩුවට කැමති වෙලා ප්‍රියමනාපසේ මේ හදන්නේ. නමුත් මේක ඇත්ත தત્වේ යථා தત્වේ තේරුම් ගන්න නම් අර කායෝ දිගුච්චෝ සකල සුගන්ධෝ ගච්ඡන්ති සබ්බේ මරණං අවසානයේ මොකද වෙන්නේ? මරණයටපත් වෙනවා. මේ අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන අර පටිකුල මනසිකාරය, ධාතු මනසිකාරය, නවසීවතික මනසිකාරය මෙනෙහි කිරීමයි ওই ගාථාවෙත් ධර්මතාවයේ ඒකම තමයි. නමාමි ධම්මං
ගුණසාගරන්ත.
ඔව්, ඒකට හේතුව අපි ධර්මය තමයි මේ හේතුඵල ධර්මයට බහගල පාබලා අනුගමනය කරන්න ඕනේ. මාර්ගය මොකද්ද? ධම්ම. ධම්ම නමම පළවෙනි කාරණේ.
ඊළඟට තියෙනවා නමාමි සංඝම් මුර්යාද ශාවකම්.
ඔව් ඒක දැන් අර නිකන් අපි සංඝම් කිව්වේ මේ සංසාර සම්බන්ධයේ ගහලා දැම දැමීම. මේක බුද්ධ ධම්ම සංඝ කියන එක තුනේම තියෙන්නේ මොකද්ද මේ සංසාර බැඳීම සම්බන්ධයේ බැමි තුන කපා බිඳහෙලීම. ඒක තමයි ඔය තුනේම තියෙන එකයි තියෙන එක ක්‍රියාවයි කරන්න ඕන බුද්ධං ධම්මං සංඝං තුනෙන්ම කරන්නේ මොකද්ද බව උදුරා දමා සංසාර බැඳීම සම්බන්ධය ගහ ලබින්දලා අත්‍යදී ඒකයි ওই කතාවිය.
අවසරයි ගෞරවනීය සාමෙන් වහන්ස ඇතම අපි රූප වාහිනියෙන් බණ අහනවා රේඩියෝ එකෙන් බණ අහනවා ඉවගේ විවිධ ධර්ම දේශනාවලදී බණ අහනවා විවිධ සාමෙන් වහන්සේලාගෙන් අපි අහනවා විවිධ අර්ථකතන. ඒ නිසා මම ඇත්තෙන් මේක සාමෙන් වහන්සේගෙන් පැහැදිලි කරගන්නයි අහන්නේ. දැන් දෙවිය ලෝක බ්‍රහ්ම ලෝකවල ඉන්න අය මනුස්ස වෙස්ෙන් ඇවිල්ලා තමයි ධර්මය එතන අවබෝධ කරනවා කියන්නේ. එතකොට අකනිට්ටා වගේ එහෙම නැත්නම් සුද්ධ වූ බ්‍රහ්මවාස වලට යන අනාගාමි අය, ඒ කියන්නේ අතප්පේ සුදස්සේ සුදස්සී කියන විදිහට ඒ අය අනාගාමි කියන්නේ අපහු එන්නේ නැහැ හේදිම නිවන් දකින්නවා කියන එකයි කියලා තියලා අහලා තියෙන්නේ මම. ඒ වගේම සමහර තුසිතේ වගේ දිව්‍ය ලෝකවල හැතෙම අපි අහලා තියෙන මාතෘ දිව්‍ය රාජය, ඒ වගේම දුටුගැමුණ රජතුමාණන් වහන්සේ, ඒ වගේම තවත් විවිධ රජවරු මේ වගේ ඉන්නවා. මේ ඒ අයත් තාම දිව්‍ය තලවල ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ ගාලේ හිටපු සමහර අජාසත් වගේ තව අවීචිය වගේ නිරයන් වලත් ඉන්නවා. එතකොට ඒ දිව්‍ය තලවල ඉන්න අය සමහර අය එතනින් ඉහළට තවත් ඉහළට බ්‍රහ්මවාස දක්වා ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අකනිට්ටා වගේ උසස් බ්‍රහ්ම තලවල
නෑ, එහෙම එහෙම මේ ඉහළ තලවලට ගමන් කළාට ඒක පැවැත්ම තුල තියෙන එකක්ද නිවනද?
නත් පැවැත්මක් තියෙනවා. නිවනට යන්න තව මොකද
නෑ. දැන් මෙතෙන්දී ඔය පැවැත්ම අවසන් කරන්න නම් මොකද්ද කරන්න ඕන? ගති පිරිසිදු කරගෙන සුගති නගති කරන්න ඕන. එතකොට සුගති නගති දෙක කරන්න පුළුවන් මනුසත් මනසෙන්ද නැද්ද? මනසක් තියෙන තැනකදී පමණයි ගති සුගති නගති කරගෙන මේ කෙලෙස් ගති සියල්ල ඉවර අයින් කරලා කපන්න පුළුවන් වෙන්නේ. බ්‍රහ්ම තලයකදී සුද්ධාවාස හතරදී ඒ කරගත්ත පුද්ගලයෝ එතනින් ඉවරයි, දැන් ආයේ කරගන්න දෙයක් නැහැ. ඒක නිසා එතන ආයෙත් බණ අහන්න ඕනෙත් නැහැ, පිංකම් කරන්න ඕනෙත් නැහැ, කෙලස් අයින් කරන්න ඕනෙත් නැහැ, අයින් කරන්න ඕනේ ඔක්කොම කරලා ඉවරයි. අර ගෙවා දාන්න තියෙන වැය කරන්න තියෙන සුළු කොටසක් තියෙනවා, ඒක වැය කරන්න බැරුව තමයි අර සුද්ධාවාස හතරේ ඉන්නේ. ඒ සඳහා අර අරූපී ධ්‍යාන ලැබලා තියෙනවා මඟපල් ලබන්න පෙර. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට බණ අහන්න දෙයක් නැහැ, ඒගොල්ලන්ට කරන්න දෙයක්වත් නැහැ. ඒගොල්ලන්ට ඉබේ ධර්මතාවයක් තියෙනවා, ධම්මෝහවේ රක්කති ධම්මචාරි. ඒ වගේම මේ රූපී බ්‍රහ්මයන්ට තව අරූපී බ්‍රහ්මයෝ ඉන්නවා, ආකාසඤ්ඤායතන ආකින්ඤායතන විඥාන. අර සුද්ධාවාස හතරට අයිති වෙන්නේ නැහැ ඔය රූපී අරූපී බ්‍රහ්මයෝ. ඒක වෙනම තල හතරක්. මේ අයට බණ අහන්න ඉන්න බෑ බුදුහාමුදුරුවෝ, බුද්ධ ශ්‍රාවකයෙක් හෝ කවුරුවක් කියන කෙනෙකුට අහන්න බෑ. ඒගොල්ලෝ ධ්‍යානලාභී අනාර්ය ධ්‍යානලාභීන්. ඒගොල්ලෝ යම් සුවයක් විඳිමින් ඒ බ්‍රහ්මත්වයේ ඉන්නවා. ඒගොල්ලන්ට ඒ සුවය විඳිනකම් මේ බණ අහන්න එන්න බෑ. බණ අහන්න පුළුවන් එන්න කාටද? මේ දිව්‍ය ලෝක හයේ ඉන්න සම්මා දිට්ඨික දෙවියන්ට විතරයි. නමුත් ඔය රූපී බ්‍රහ්මයන්ගෙන් කොටසකටත් යම් ආකාරයකට මේ බණ තේරුම් ගන්න ගියොත් ඒ රූපී බ්‍රහ්මයන්ට එක පාට නැවත ඒත් මේ දිව්‍ය ලෝකයටපත් වෙන්න බෑ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ටත් මනුසාවේසින් වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අපර ධානයෙන් යට ධානය ඉවත් කළා, මනස පිරිසුදු කරගත්තා. නමුත් මිනිසුන්ට ඔය මොකවත් ඕනේ නැහැ. මිනිසුන්ට ධානයක් ලබන්න ඕනේ නැහැ, මොකක්වත් නැහැ. මනස පාවිච්චි කරන්න විතරයි ඕනේ. යෝනිසෝ මනසිකාරය, ආයෝනිසෝ මනසිකාරය දෙක තනියුම් ගත්තොත් ඔය ඔක්කොම කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකනේ බුදුහාමුදුරුවෝගේ මනුස්සත්ව ප්‍රතිලාභෝ පරම දුර්ලභෝ කියලා. ඉතින් ඒක නිසා දැන් මේ ආගමේ තමා මේ දෙවියන් වෙලා නිවන් දකින්න කල්පනා, බ්‍රහ්මයන් වෙලා නිවන් දකින්න කල්පනා. ඕක මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයක් නෙමෙයි. ඕක මේ උපනිෂද් ධර්මයේ, වේදාගමේ ශිව ආගමේ අර දේව ආගම් වල තිබිච්ච වැරදි දෙයක් මහායාන බුද්ධ ආගමට ආවා. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය කියන සූත්‍රයෙන් එහෙම නැත්නම් ලංකාවට අර සූත්‍රේ ඒවගේම පාරමිතා සූත්‍ර 21 ඒවා බුදුහාමුදුරන්ගේ සූත්‍ර නෙමෙයි. ඒවා කාගේ සූත්‍රද? බුදුහාමුදුරුවෝ නොකී සූත්‍ර සංස්කෘත භාෂාවෙන් වෙනම තියෙනවා ලියලා මේ 30 ගණන. ඒ 30 ගණනම අපේ ත්‍රිපිටකේ නැති සූත්‍ර. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය අපේ ත්‍රිපිටකේ නැහැ. ලංකාව සූත්‍රේ නැහැ. පාරමිතා සූත්‍ර 21 නැහැ. ඒවා ඔක්කොම ඉන්දියාවේදී සංස්කෘත භාෂාවෙන් පස්සේ මහායානිකයෝ මේ ලියාගත්ත තේරුම් ගත්ත දේවල් ඒවා නිවන නෙමෙයි. ඒවා ඔය දෙව් සැප රජ සැප සිතු සැප ලබ ලබ ඒ තැන්වල අතරමං කරන්න ලියපු වැරදි දේවල් නිවන වහන්න ආගම පිටුවහලක් කරගත්ත මිනිසුන්ගේ වැඩ.
ස්වාමීනි තවදුරටත් ප්‍රශ්න තියෙනවා. මොකද මේ මම සමහර තැන්වලදී ධර්ම දේශනාවලදී අහලා තියෙනවා වගේ පොතපත්
දැන් මෙහෙමයි සමහර තැන්වලදී අහපු ඒවා ඉතින් ඒ තැන්වලදීම තමන්ම තේරුම් ගන්න ඕනේ හේතුඵල ධර්මයට බහගලපා බලා ණය විනයට සසඳා බලන්න පුළුවන් නම් ඉමේ ධම්මා කුසලාණං ගන්න අකුසලාණං අයින් කරන්න ඉමේ ධම්මා අනවජ්ජාණං ගන්න සාවජ්ජාණං ගන්න එපා ඉමේ ධම්මා විඤ්ඤෝපසංහිතාණං ගන්න අර ප්‍රඥාව වැහෙනවා නම් ගන්න එපා.
ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරපු අවස්ථාවේදී කෝටි ගණනක් දෙවිවරු වැඩියා කියලා කියනවා.
ඔව්.
ඒ වගේම තවත් බොහෝ බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවලදී කෝටි ගණන් දෙවිවරු ඒ සූත්‍ර ධර්ම දේශනා ශ්‍රවණය කරා කියලා අහලා ධර්මයේ තියෙනවා. ඒ වගේම ඒ අවස්ථාවවලදී බොහෝ දෙවිවරු නිවන් මාර්ගයට අවබෝධ කරගත්තා කියලා තියෙනවා.
හැබැයි
ඒකයි මම අර විදියේ ප්‍රශ්නේ.
ඒක දැන් මෙතන ওই මහත්තයාට පේන්නේ නැතුවට දෙවියෝ කොච්චර ඉන්නවද කියලා පේනවද?
මම එච්චර සිත දියුණු කරලා නැහැ.
ඉතින් ඒක නිසා කොහේ හරි කවදා හරි කොතනකදී හරි බුද්ධ ශ්‍රාවකයෙක් හෝ බුදුහාමුදුරුවෝ හෝ නිවැරදි බව නසන ක්‍රමය රාග බව, ද්වේෂ බව, මෝහ බව නසන ධර්මය දේශනා කරනවා නම් ඒක සියලු දෙවියන්ට සම්මාදිට්ඨික දෙවියන්ට බණ අහන්න කැමති දෙවියන්ට මේ බව නසන ක්‍රමය අහගන්න කැමති දෙවියෝ ඇවිල්ලා මේ අහගෙන ඉන්නවා. එය මේකෙන් ප්‍රයෝජනයක් ගන්නවා. ඒ නිසා එයාට ඇහෙනවා. එයා වැඩ ගන්නවා. එයා ප්‍රයෝජනයක් ගන්නවා. එයා මාර්ගය පහදා ගන්නවා. එයාගේ දහම් මැස පහදාගෙන එයා නිවන් මඟ සාක්ෂාත් කර ගන්නවා. මිනිස්සුන්ටත් වඩා වැඩියෙන්. ඉතින් ඒක ඇත්ත. ඒක සත්‍යයක් තියෙනවා. හොඳයි අහන්න ප්‍රශ්නේ.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ සෝහාන් සකෘදාගාමි අනාගාමි අරිහත් වහන්සේලාගේ හෝරා එක මොන විදිහට ක්‍රියාත්මක වෙන්නේ කියලා පැහැදිලි කිරීමක් කරලා දෙන්න.
දැන් මම මේක විනාඩි 5කට 6කට ඉස්සෙල්ලත් කිව්වා. සෝතාපන්න ඵලයටපත් වූ සෝතාපන්න මාර්ගයේදී මේ හෝරා එක නැහැ. සෝතාපන්න මාර්ගයේදී හෝරා එක තියෙන්නේ ශ්වේත වර්ණයි. මොකද අලෝභ ආදී සමෝහය අවස්ථාවේ තියෙන්නේ. සෝතාපත්ති ඵලයට පත් වූ පුද්ගලයාගේ ඕරයකේ තියෙන්නේ අර ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලාව බොහොම ලා වශයෙන්. ඒක එතරම් බලවත් පිරිසිදු තත්ත්වයට නෑ. සකදාගාමි අනාගාමි කියන දෙකේදීම ඒ ඕරයක තවත් වරක් තවත් දීප්තිමත්ව පිරිසිදු වෙනවා. අරහත් ඵලයට පත් වුනාම ඒ ෂඩ්වර්ණ රශ්මි මාලාව බොහොම දීප්තිමත්ව කිසිම වෙනසකින් තොරව පිරිසිදුව පැහැදිලිව තියෙනවා පෙන්නනවා. එක ඕන මැෂින් එකකින් වුණත් හැබැයි මැෂින් එකකට ඔය දැන් ඉන්ද්‍රියයන් තොරව අතීන්ද්‍රිය ඥානයේ මිසක මගඵලලාභියෙකුගේ ඕරාව ඔය කියන ඕර මැෂින් එකකට ලබා ගන්න වැටෙන්න පුළුවන් කම නැහැ. එක වර්ණයක් පෙන්නයි. සමහරට සුදු වර්ණය තමයි බොහෝ දුරට මැෂින් එක පෙන්නන්න පුළුවන් වෙන්නේ. මොකද ඒ ෂඩ්වර්ණ රශ්මි මාලාවක් මැෂින් එකේ පෙන්නන්න ඒ තත්ත්වයේ පෙන්නන්න බෑ. ඉතින් ඒක නිසා මගඵලලාභියෙකුගේ ඕරාවක් මං හිතන්නේ ඔය කියන භෞතික ලෞකික මැෂින් එකකින් මනින්න බලන්න පුළුවන් වෙයි කියලා. නමුත් පෘථග්ජන පුද්ගලයෙකුගේ එක මොහොතක එක පොයින්ට් එක ඒක වෙනස් වීම පෙන්නන්න බෑ. එක මොහොතක එක පොයින්ට් එක ඒ කිරණ ඒ ඕරා මැෂින් එකේ පෙන්වන්න පුළුවන්.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, බුදුහාමුදුරුව බාහ්‍ය දාරු කීරියට සුත්තේ සුතමත්තම් භවිසති කියලා අර දේශනා කරපු ගාතාවෙන් එළි වෙන දහම් කරුණු ටිකක් අපිට කියලා දෙනවා නම් හොඳයි.
දැන් මෙහෙමයි, බුදුහාමුදුරුව එකම දේ තමයි කිව්වේ. ඔය කෙටියෙන්ම කියපු තැන තමයි බාහ්‍ය දාරු වීර්ය තුමාට දේශනා කළේ. දේශනා කළේ මොකද්ද? දිත්තේව දිත්තමත්තං භවිස්සති, සුතේව සුතමත්තං භවිස්සති, මුතේව මුතමත්තං භවිස්සති, විඤ්ඤතේ විඤ්ඤාතමත්තං භවිස්සති, නෙව ඉද න හුරං න උභයමන්තරේ දුක්ඛකන්දස්ස අහෝසිති. ඒ කියන්නේ මේකේ වචනයක් තියෙනවා, ඉතාමත්ම ගැඹුරු භවිස්සති. මොකද්ද වචනේ? අර අර මහත්තයෙක් කැහුවානේ අස්සබස්ස, ඕකෙත් තියෙන්නේ ඕකමයි. බා විස්සති බයන්නෙන් එන්නේ බව බිහිකිරීම, අර ශක්තියක් හැකියාවක් වේගයක් වේදනාවක් බිහිකිරීම තමයි. මොහොකින්ද? දිත්තේව දැක්ක දේ දිගේ රවුන් ගහලා චේතනා පාත්වලා පිනවා පිනවා විඳවා විඳවා මේක තමයි පින්නේ. ඒ ලබන දිත්තේව දිට්ඨ මත්තං භවිස්සති, දැකීම දැකීම මාත්‍රයකට සීමා කරලා ඒ බිහිකිරීමක් වේගය බිහිකිරීම නවත්තලා බා වී කියන්නේ වෙන් කරලා අස් කරනවා. වෙන් කිරීමයි අස් කිරීමයි දෙකම තියෙනවා. මොකද්ද වෙන් කරන්න ඕනේ? මොකද්ද අස් කරන්න ඕනේ? බව සකස් කිරීම, බිහිකිරීම, අර කර්ම බීජ සකස් කිරීම. ඒ කර්ම බීජ වෙන් කර කර අස්කරන එක තමයි භවිෂ්‍යති. මොහොකින්ද මේ කර්ම බීජ උපදින්නේ? දිත්තේව දිට්ඨ, සුතේව සුත, මුතේව මුත කිව්වේ නායෙන් දිවෙන් කයෙන් තුනෙන්ම, විඤ්ඤතේ කිව්වේ මනසෙන්. ඔය හයමයි, දොරවල් හයමයි මේ කර්ම බීජ සකස් වෙන්නේ. එතකොට කර්ම බීජ දොරවල් හයම සකස් කිරීම වෙන් කරලා අස්කරලා ඒකේ නිදාසීම තමයි නෙව ඉද න උරං න උභේ මාන්තරේ දුක්ඛ කන්දස අවසීති කිව්.
ගෞතර ස්වාමීන් වහන්ස, මට ඔබ වහන්සේගෙන් අවසරයි. මට ප්‍රශ්න දෙකක් තියෙනවා විසඳ ගන්න. අස්සපස්ස කිරීමේදී ඔබ වහන්සේ කිවන්නේ මේ සමතය විදර්ශනාවේ දෙකම ගන්න ඕන කියලා. ඒ අවස්ථාවේදී මේ තිලක්කණය මෙනෙහි කරනකොට අපි මෙනෙහි කර යුත්තේ අරමුණේද නැත්නම් පංචස්කන්ධයේද කියලා දැනගන්න ඕනේ. එකක්
දෙකේම
දෙකේම
නිච්ච වුණොත් පංචස්කන්ධේ උපාදානය කරගන්නවා. තරහ අරමුණ නිච්ච වුණොත් රාග ද්වේෂය මෝහය මානය තුනම උපදිනවා. ඒ නිසා දැන් මෙතෙන්දී තමන් දක්ෂයෙක් වෙන්න ඕන. මේ අවස්ථාවේ ඒ වර්තමාන මොහොතේ තමන්ගේ හිතට නිච්ච වුණේ පංචස්කන්ධයේද, එහෙම නැත්නම් ඔය අරමුණක්ද ගතියක්ද? ඒ දෙකම තේරුම් අරගත්තේ නැත්නම් අනිච්ච අනුපස්සනා කළා නිච්ච ප්‍රජාති කරන්න බෑ, දුක්ඛ අනුපස්සනා කළා සුඛ සංඥාව පජාති කරන්න බෑ, අනත්ත අනුපස්සනා කළා අත් සංඥාව අස්මිමානේ පජාති කරන්න බෑ. ඉතින් ඒක නිසා මේ අස්මිමානේ තමයි අපි පජාති කරන්න ඕන. අත්ත බව, අත්ත කියන්නේ ආත්ම, එහෙම නෙමෙයි මමත්වය. අස්මිමාන දැන් හොඳට බලන්න, අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ, මහා රාහුලවාද සූත්‍රයේ තියෙන්නේ මොකද්ද කියලා? අනිච්ච දුක්ඛ අනත්ත වෙනකොට තියෙන්නේ මොකද්ද? අස්මිමානයි. නිච්ච සුඛාත් වෙනකොට තියෙන්නේ අස්මිමානය ඉවත් කරන්න ඕන. ඉතින් ඒක නිසා අස්මිමානයි කියන්නේ මොකද්ද? තමන්ගේ වැරදි මැනීම. මම කියන කූඤ්ඤයක් ගහලා ඒ කූඤ්ඤ මැද තියාගෙන තමා තමන් සියලු දේ මනින්නේ. ඒක තමයි අස්මි මානෙ. ඒක තමයි නිච්ච සුඛාත්. ඒක නිසා තමයි තරහ යන්නේ. ඒක නිසා තමයි ප්‍රිය දෙයට ඇලෙන්නේ. ඒක නිසා තමයි සියලු කෙලෙස් ගතිය ඇති වෙන්නේ. ඒක නිසා තමයි සියලු සම්බන්ධතාවයන් තමන්ගේ හිතේ ඇති වෙන්නේ. හිතේ ඔය ඔක්කොම නැතුව ඔය බම්බයක් වම්මන වූ ශරීර කූඩුව තුළ අතේ ඇහේ කනේ කොහෙවත් නැහැ. කොහෙද ඔය ඔක්කොම ඇති වෙන්නේ?
හිතේ.
හිතයි කිලුටු වෙන්නේ. ඒ නිසා මේ අධ්‍යාත්මය පිරිසිදු කරගන්න නම් අර මෙත්තානුසති, අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති හතරම ආයුධ හතරක් හැටියට මේ කෙලෙස් මිතුන කපන්න ප්‍රයෝජනවත් විදියට පණ පොවල පණ තියලා හොඳට මුවහත් කරලා ගන්න ඕන. කෙලෙස් බැමි මලකට බැමි කපන්න. එතකොට හරිය.
දෙවෙනි ප්‍රශ්නේ මගේ බුද්ධානුස්සතිය වඩන ආකාරය මට පැහැදිලි කරලා දෙන්න.
බුද්ධානුස්සතිය වඩන ආකාරය බව උදුරා දමන්නට උපකාරම වන අනුස්සතිය. නිබ්බිදා අනුපස්සනාව වඩලා, හැබැයි නිබ්බිදා වඩන්න බෑ අනිච්ච දුකානත් මෙනෙහි කළා නිච්ච සුඛාත් ඉවත් කිරීමෙන් නිබ්බිදා වෙනවා. එතකොට ඒක වඩන්නේ කොහොමද? නැවත අනිච්ච දුකානත් මෙනෙහි කළා නිච්ච සුඛාත් ඉවත් කළ ගමන්ම හිතේ නොබැඳීමක්, නිබ්බිදාවක්. බැඳී මෙතෙක් නිත්‍යසේ සුඛසේ අත්තසේ බැඳිලා තිබුණ දෙයි මිදී නිදහස් වීම නිබ්බිදා. එතකොට නිබ්බිදා වූ ගමම අභිනන්දනය පජහති, නන්දින් පජහති. ඒ නිබ්බිදා නිසයි රාගය විරාගය වෙන්නේ. විරාගානුපස්සනාව වඩලා රාගං පජහති. ඒ අනුව රෝධ ගෙහිම නවත්වනවා. නිරෝධානුපස්සී විහරති, සමුදයං පජහති. ඒ අනුව පටිනිස්සග්ගානුපස්සී විහරති. අර මෙතෙක් කල් බැඳිලා තිබුණ බැමි තුන ඉවත් වෙන කැපිල යනවා. ඒ අනුව සබ්බූ උපදී පජහති. උපාදානය කරගත්තේ අපේම හිතේ තිබුණු මේ බැමි තුනක් නිසයි. රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්මට අවශ්‍යතාවයක් නිසයි. ඒකෙන් මිදින් දාසන එක තමයි බුද්ධානුස්සතිය. බව උදුරා දමන්නට උපකාර වන අනුස්සතිය. මේවා මේ මෙනෙහි කිරීම නෙමෙයි, සජ්ජායනා කිරීම නෙමෙයි. මේවා භාවනා කිරීම කිව්වට භාවනාව කියන එක මෙතන තියෙන අනුපස්සනා අනුස්සති හතරක්. තේරුණාද? අනුපස්සනා හතර තමයි චතුරාරක්කා. වැඩෙන දේ තමයි අනුස්සනා අනුපස් අනුස්සති හතර වඩනකොට අනුපස්සනා හතර ආනපාන සති සමාධිය හැටියට වැඩිනවා. ආනපාන සති සමාධිය වඩනකොට සතර සතිපට්ඨාන වැඩෙනකොට සත්තබොජ්ජංග වැඩෙනකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ඌරණය වෙනවා. එහෙමනම් කරන්න ඕන එකයි. මොකද්ද කරන්න ඕන එකම දේ? ආනපාන සති සමාධිය බුද්ධ භාවනාවක් හැටියට, ඒ කියන්නේ බව උදුරා දමන්නට උපකාරක ක්‍රියාමාර්ගයක් හැටියට. බව කියන්නේ නැවත හොඳට තේරුම් ගන්න ඕන රාග බව,
දේශ
බව, මෝහ බව, වෙන මොකක්වත් නෙමෙයි බව.
ඒ සඳහා
කරන්න තියෙන්නේ එකයි, ආනපාන සති සමාධිය නිවැරදිව ප්‍රායෝගිකව හැම ක්‍රියාවකදීම හැම අවස්ථාවකදීම අලෝකිතේ විලෝකිතේ ගච්ඡන්නෝවා තිතෝවා නිසින්නෝවා සයනෝවා ඔය මේ ගාතේ සිතේ තිතේ නිසින්නෝ සාහිතේ බාහිතේ පසහිතේ සමිච්චිතේ උච්චාර පස්ස කම්මන්තේ සිවුරු අඳිනකොට වැසිකිල් කැසිකිල් යනකොට කනකොට මොනකොට එනකොට යනකොට නානකොට සියලු දේ සියලු තැන්වලදී අපි කළ යුතු කරණීය ධර්ම ආන කරන්න ඕන. ඒ වෙනුවට නොකළ යුතු අකරණීය ධර්ම පාන කරන්න අස්සපස්ස. ඒකයි
නිරන්තරයෙන්ම රාග දෝෂ මොහ වැඩෙන්නෙත්
නැහැ නේද? ඒක තමයි කියන්නේ දවසකට සමහර විට එකක් දෙකක් වෙන්න පුළුවන් එන්නේ. අනික ඒවා ඔක්කොම අභ්‍යාගත හෝ ක්‍රියාසිත වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඕවා වඩන්න ඕනේ
නැහැ නේ.
වඩන්න ඕන කොයි වෙලාවටද? රාගයක්, ද්වේෂයක්, මෝහයක්, මානයක් එන වෙලාවට පමණයි. ඒක තමන් දැනගන්න ඕන. හැබැයි තමන් පෘථග්ජන පුද්ගලයෙක් හැටියට වඩාත්ම කැමති මොකද්ද? රාගයෙන් ප්‍රිය දෙයට ඇලීම. ඒ වෙලාවට තේරුම් ගන්න අරගෙන අසුභානුස්සතිය නොවැඩුවොත් තරහින් වෛරකාරයෙකුට අර කැමැත්තෙන්ම ප්‍රිය මනාප භාවයෙන්ම තරහකාරයට රිදවන්න කොනිත්තන්න මරලා තෝනි දෙන්න වස්කවි කියන්න ගියොත් මොකද වෙන්නේ? ආනපානයක් නැහැ, හිත කිලුටු වෙනවා. ඒකයි තේරුම් ගත්තේ. ඒකයි මේ ආනපාන නැතුව හුස්ම ගැනීම පිට කිරීමත් ආනපානයක් තමයි. හැබැයි සති බුද්ධ භාවනාවක් නෙමෙයි. ඒක ආනපාන සති බුද්ධ භාවනාවක් නෙමෙයි. ඒක ආනපාන ප්‍රාණයාම භාවනා. ඒකත් ආනපාන, ඒක හරි. හැබැයි ප්‍රාණයාම භාවනාව. ඒකත් භාවනාව. ඒකත් ඇත්ත. ඒකෙන් උද්‍යාන ලබන්න පුළුවන්. ඒකෙන් අර අසීතතාවුසා උද්දකරාම පුත්‍රා ආදාර කාලාමල කොණ්ඩඤ්ඤ බමුණලා ධානත් ලැබුවා, අභිඥාත් ලැබුවා. මොකින්ද? ඔය වායෝ කසිනේ, ඔය පඨවි කසිනේකි. ඒක ඇත්ත. හැබැයි ඒවා නියොනද? නැහැ. ඒවා පැවැත්ම තුළ යම් තාවකාලික පැලැස්තර පිළියමක් සානයක් සුවයක් ලැබෙනවා. ඒවත් හොඳයි. කාටද? අර ගමන යන්නේ උයට. ගමන නවත්තන අයට එවෙන් වැඩක් නැහැ. හොඳයි එහෙනම් තව විනාඩි 5කින් 6කින් බුද්ධ පූජාව පිළිල කරන්නට ඇති කරන්නට පින්වතුන් කටයුතු කරන්න. තව එක ප්‍රශ්නයකට පමණ උත්තර දෙන්න පුළුවන් දැන් වෙලාව තව විනාඩි 8ක් තියෙනවා. මේ මයික් එක ගන්න.
ස්වාමින් වහන්සේ එතකොට මේ හිතින් රෝද ගහන එක අඩු කරගන්න නම් ක්‍රියාසිත පවත්න්න ඕනේද?
දැන් රිතින් රෝද ගහන්නේ කොයි වෙලාවේද? තරහක් ආපුවාම මේ තමන්ට නොගැලපෙන නොපෑහෙන පුද්ගලයාට මොකද කරන්න කියලා හිතින් රෝද ගහනවා නේද? ඈ කොණිත් වෙනවද, නඩු දානවද, ශාප කරනවද, මොනවද වචනෙන් ක්‍රියාවෙන් කතාවෙන් තුනෙන්ම රෝද ගහලා තමයි ඔය කරන්නේ. ඒකනි කිව්වේ මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමියා මනසාචේ පදුට්ඨේන බාසුතිවා කරෝතිවා. ඒකනි කිව්වේ. ඉතින් ඒක නිසා දැන් අපි ඒ මොහොතේ ඒ වැරදි වැඩේ අත්හැරලා අපි ඒ තරහසිතින් අර සංකේතනා පාත්තල රවුංගෙහිම නවත්තලා ඒ වෙනුවට මෛත්‍රී සිතක් වඩලා අපේ හිත පිරිසිදු කරගත්තොත් අපේ අර කිරණ ශක්තිය විශ්වයට නිකුත් කරන පිරිසිදු කරමුත් මොකද වෙන්නේ? අපිට සහ මුලින්ම වෙනස් යහපත් ප්‍රතිඵලයක් කුරුම කරගන්න පුළුවන්. ඇයි මිනිස්සු මේක කරන්නේ නැත්තේ? ඕකයි මට අපිට තියෙන ප්‍රශ්නේ. ඇයි මේ මිනිස්සුන්ට මේක නොතේරෙන්නේ? ඕකට හේතුව අඥානකම. ඕකට හේතුව අර කම්ම ආවරණය. මොකද කර්ම නිසා ආවරණය වෙලා කළ යුතු කරණීය ධර්ම දන්නේ, නොකළ යුතු අකරණීය ධර්ම දන්නේ. කළ යුතු නොකළ යුතු දේ ඒ පුද්ගලයාට තීරණය කරන්න බෑ. දැන් අර දැන් චිත්ත වීතියක ජවන්ති 17ක් තියෙනවා. පළවෙනි චිත්ත වීතියේ තියෙන ජවන්ති තුන මොනවද? පළවෙනි චිත්ත වීතියක ඔය අභිධර්මයේ ඉගෙන ගත්ත අය දන්නවා චිත්ත වීතියක පළවෙනි හත් තුන මොකද්ද? කවුරු හරි අභිධර්මයේ ඉගෙන ගත්ත කෙනෙක් දැනගත්ත කෙනෙක් මෙතන ඇති ඕන තරම් ඔය ඉන්න ගුරුවරු අරගොල්ලෝ මේගොල්ලෝ නෑ 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 සං පටිච්චන සම්තිරණ සංඋත්පන්න තුනම සං. සං කියන්නේ මොකද්ද? රාගය, ద్వේෂය, මෝහය. ඒ නිසා දැන් සං පටිච්චෙන තමයි පළවෙනි එක. සං තීරණ සං ඔත්තප්පන තමයි එතන තමයි මේකේ වරද. ඊට පස්සේ තමයි ජවන් සිත් හතක් යවය අර වේගය, වේදනාව, ආවේගය, චිත්තාවේගය හතරයක් වඩා වර්ධනයේ ජවය කියන්නේ මොකද්ද? වේගය. වේදනාව, ආවේගය කාගේ තුල දෙන්නේ? තමන් තුල. ඊළඟට දැන් 7 3 10 ඊගාවට වේගය අර පටිසන්ධීලා අන්තිමට චුති බවට පත් වෙනවා. ඉතින් මේක තමයි හැම කෙලෙම. එතකොට දැන් අරහතුන් වහන්සේ අරහත්ත්වයට පත් වුණාම සම්පටිච්ච වෙන්නේ සං තීර්ණයක් ගන්න සං විසං කරනවා. සංදි විසන්දි කරනවා උපේක්ඛා සිටින් ඊවසා විමසා. එතකොට ජවයක් අලුතෙන් උපදින්නේ නැහැ, වේමත්තතාවයක් නැහැ. ඒ නිසා අර චිත්ත වීති එහෙමම පාත්වනවා. දැක්ක දේ දැක්කා, ඇහුව දේ ඇහුවා, වේගයක් වේදනාවක් ජවන් සිතක් ඇති වෙන්නේ නැහැ. ඒකයි වෙනස. උපේක්ඛා සිතින් ඉවසුවා. හොඳයි එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙන්න. පූජ කරන්න. ඔය හරි. හොඳයි අද ඒ ඌරපොළ ග්‍රීන්වැල ඌරපොළ ප්‍රදේශයෙන් අතනගල්ලට එහා මේ පැමිණි ඒ පින්වත් පිරිසක් බොහොම සදාසිතින් මේ දානමාන වස්තුන් පිළියෙල කරලා පළමු කොටම එහි අග්‍ර වූ කොටස බුද්ධ පූජාවක් ලෙසින් පිළියෙල කරලා පිළිගන්වන්නට යෙදුණා, පූජා කරන්නට යෙදුණා. ඉතින් ඒ පින්වත් පිරිස මේ සිව්වනක් පිරිස විශේෂයෙන්ම මහාන මේන උපාසක උපාසිකා සිව්වනක් පිරිස විශේෂයෙන්ම මේ දානමය පින්කම කරන්නට යෙදෙනවා. ඉතින් ඒක නිසා ඒ අයගේ හිත බොහොම පිරිසිදුයි, යහපත් පිරිසිදු චේතනාවක් ඇතුව අවංක සිටින් මෙවන් දානමය පින්කමක් කරේ. යමක් එකතු කරගන්න අල්ලගන්න බලාපොරොත්තු වෙන්නේ මේ. ඒ වගේම හැම කෙනෙකුටම යහපතක් වෙන්නට, හැම කෙනෙකුගේම කුසගින්න තාවකාලිකව නිවන්නට, ඒ වගේම බුද්ධ පූජාවක් පූජා කරලා යම් පුණ්‍ය ශක්තියක් හිතේ පිරිසිදුකමක් ඇති කරගන්න. ඉතින් ඒක නිසා අපි මේ පින්වතුන් බොහොම යහපත් පිරිසිදු සිටින් මෙනෙහි කළා, සිහිපත් කළා. ඒ පින්වත් පිරිසටත්, ඒ පින්වතුන්ගේ නමින් මිය පරලෝකයේ සියලු දෙනාටත් පින් දෙන්නට, පින් පවරන්නට මේ සියලු දෙනාගේ ඒකාබද්ධ චිත්ත ශක්තිය සත්‍යක්‍රියා බලය පතුරන්න ඕන. ඒ අනුව දැන් අපි මේ බුද්ධ පූජාව පූජා කරලා මේ සියලුම පින් ගන්නට බලාපොරොත්තු වෙන තම තමන්ගේ සියලුම ඥාතීන්ට, පරදත්ත උපජීවීන්ට, ඒ සියලු දෙනාට පින් දෙන්නට මේ ගාථාවන් කියන්න බුද්ධ පූජාව පූජා කරන්න. හොඳයි, එහෙනම් මාත් එක්කම මේ නම බුද්ධ පූජාව පූජා කරන්නට මේ ගාථාවන්. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහත සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාර සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති. අදිවාසේතුනෝ බන්තේ පානියං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගං ආතු මුත්තමං. අදිවාසේතුනෝ බන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගං ආතු මුත්තමං. අදිවාසේතුනෝ බන්තේ සබ්බං සද්දාය පූජිතං අනුකම්පං පාදාය පටිගං ආතු මුත්තමං. හොඳන් හොඳයි, ඒ බුද්ධ පූජාව පූජා කරා. ඒක නිසා තමන්ගේ තුන්සිත පහදාගත්තා. මේ තුන්සිත පහදුණු අවස්ථාවේදී ඒ පින් බලාපොරොත්තු වෙන සියලුම දෙනාට පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් සිහිපත් කරන්න. එත්තාවතාච අම්මි ඊ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච ඊ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා දන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච ඊ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන් සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං ගෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ පුතු යාව නිවාන පත්තිය. කායේන වාචා චිත්තේන පමන මයාකතං අච්චයං කමමේ බන්තේ බූරි පඤ්ඤතතා. කායේන වාචා චිත්තේන පමන මනාකතං අච්චයං කමුමේ ධම්ම සම්දිත්තික අකාලික කායේන වාචා චිතේන පමා නමයාකතං අච්චයං කමුමේ සංඝ සුපටිපන්න අනුත්තර. හොඳයි, එහෙමනම් මේ අවස්ථාව ඒ දවල් දානමය පින්කම් කරන්නට ඒ පින්වතුන් සදී පැහැදිී සතිී සිටිනවා. එනිසා මේ සියලුම් පින්වතුන්ට ඒ දවල් දානමය පින්කමට සහභාගි වෙලා ප්‍රත්්‍රේක්ෂාඥානයෙන් යුතුව බොම සංවරව එදානය භුක්තිවිඳන්නට